ප්‍රශ්න තියෙනවා අපි පොඩ්ඩක් කතා කරමු. මම මේ පොඩ්ඩක් එක ප්‍රශ්නයක් කතා කර කර හිටියේ මේ විඥානේ ගැන. මම හිතුවා කට්ටිය එක්කම කතා කළොත් හොඳයි කියලා. අපිට ප්‍රශ්නේ ආයේ යොමු කරනවාද මේ?
මමද?
ඔව් ඔව්.
විඥානේ කියන්නේ සිත කියලා කියනවා. එතකොට විඥානය ධාතුවක් නම් සිතකින් පහෙන් එකක් නම් අපි කොහොමද විඥානය සිතක් හැටියට ගන්න කියන්නේ?
ඔව්, එකක් ඔය දැන් ධාතුවක් කියනකොට ඒකෙත් තේරුම් ගන්න දෙයක් තියෙනවා. ධාතු කියන්නේ ස්වභාවයක් කියන එක. ධාතු කියන්නේ මගෙන අපි මොනව හරි කතා කරන්න ගියාම යම්කිසි හොඳයි දැන් විඥානේ සිතයි ගැන මේ ප්‍රශ්න ටිකක් අහන්නේ. ඉතින් මම මුලින්ෙත් කිව්වේ දැන් වචන වලින් මේ සමහර විට තේරුම් ගන්න පුළුවන් එක එක විදිහට වචනේ මොකද්ද කියන එක. ඉතින් මම මේ කියන්න හැදේ එතකොට දැන් ඒකේ අර්ථය ගත්තොත් අපි විඥාණය කියන විඥාණය අපි තේරුම් කරන්නේ දැනගන්න ගතිය, දැනුවත් වෙන ස්වභාවය. එතකොට ඔය මේ ධාතු කියන වචනේ යෙදෙන්නේ මොනවාම හරි ස්වභාවයක් හඳුන්වන්න. අන්තිමට ගියාම ඒක ඒ කාලේ යෙදුවේ ධාතු කියන වචනේ. දැන් අපි දන්නවා සතර මහා ධාතු කියනවා, ඊළඟට අටලොස් ධාතුව කියනවා. ඔය වගේ ධාතු යෙදෙන තැන් තියෙන ධාතු කියන වචනේ තේරුම් ගන්න යම්කිසි ස්වභාවයක් කියන එක කියන්න තමයි ධාතු කියලා කියන්නේ. ඒතකොට ඕනම ස්වභාවයකට ගතියකට අපිට ධාතු කියන වචනේ යොදන්න පුළුවන්. දැන් උදාහරණයක් චක්කු ධාතු, සෝත ධාතු, නැත්නම් රූප ධාතු, චක්කු විඥාන ධාතු, ඒ විදිහට හඳුන්වනවා ඒ අටලොස් ධාතු කියනකොට. ඒක දැන් වචනේ මොකක් වුණත් අපි එතන ඊළඟට ගන්න ඕන ওই වචනෙන් කියන්නේ මොකද්ද කියන, ඒ කියන්නේ අපි අදහස් කරන්නේ මොකද්ද මේ දෙයින්. ඒ කියන්නේ අපි සිත කියලා අදහස් කරන්නේ මොකද්ද, අපි විඥානය කියලා අදහස් කරන්නේ මොකද්ද කියන තැන ඉඳන් තමයි කතා කරන්න වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කවුරු හරි ප්‍රශ්නයක් අහුවාම අහනවා නිත්‍යතර ඔවා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා තමයි උත්තරේ දෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ධර්මයේ පැත්තෙන් බැලුවහම මම ඉස්සෙල්ලත් මේ සඳහන් කළා, දැන් සිත කියන එකේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් යෙදෙන අවස්ථාවයි කෙලෙස් නොයෙදෙන අවස්ථාවයි. ඒ කෙලෙස් නොයෙදෙන අවස්ථාව කියන්නේ රහතන් වහන්සේලාගේ සිත. එහෙම නැත්නම් විද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු මට්ටමේදී සිත. ඊළඟට ඩිලි මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්න. එතකොට කල් එතකොට මේ සිත කියන එකේ විශේෂ අවස්ථා තියෙනවා. ඇත්තටම විඥාණය කියන්නේ සිතේ තියෙන මායාකාරී අවස්ථාව. මොකද විඥාණයට බුදුහාමුදුරුවෝ උපමා කරනවානේ මායාකාරය. එතනින් ගන්න වෙන අපිට විඥාණය කියන්නේ සිතේ මායාකාරී ස්වභාවය. ඒ කියන්නේ කෙලෙස් යෙදුන වෙලාව. ඒක අපිට අර පටිච්ච සමුප්පාද විඥානයේ යෙදෙන තැන ඒක ගොඩක් පැහැදිලි වෙනවා. මොකද අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන කියනකොට. කියන්නේ අවිද්‍යාවෙන් කරපු සංකාර නිසාමයි විඥානේ හටගන්නේ. ඒකට විඥාණයෙන් දැනගන්නේ අර අවිද්‍යාවෙන් සකස් කරපු ස්වභාවය. අවිද්‍යාවෙන් සකස් කරපු දේක් දැනගන්න සිත එතකොට මායාකාරී. ඇත්ත ඇති හැටි නෙමෙයි දැනගන්නේ. එතන අනිත් පැත්තට රහතන් වහන්සේගේ විඥාණය සඳහන් වෙන්නේ අනිදස්සනයි කියලා. ඒ කියන්නේ දර්ශනය කරන්නේ. දර්ශනය කරන්නේ නැත්තේ මොනවද? සාමාන්‍ය ලෝකයාට අවිද්‍යාවෙන් දර්ශනය කරන ටික අවිද්‍යාව දුරු වුණ මනසට දර්ශනය වෙන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න නිකන් උපමාවක් ගත්තොත් අර වතුරේ ඉන්න බල්ලා ගත්තොත් වතුරට එමෙන බල්ලා හිතන්නේ බල්ලෙක් ඉන්නවමයි කියලා නේ වතුරේ. එතකොට ඒක පැහැදිලි ඒක අවිද්‍යාව මත දර්ශනය කරන දෙයක්. ඒ කියන්නේ බල්ලා හිතනවා වතුරේ ඉන්න බල්ලාමයි මේ පේන්නේ කියලා. ඒක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියන එක පැහැදිලිනේ. එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න සිතක් තියෙනවා නම් අන්න එතන මේ ලෝකෙට ඇති විඥානයක් කියලා කියන්න පුළුවන්. මේ සිත කියන්නේ මොනාහරි දැනගන්න ගතියක්. නැත්නම් විඥානය කියන්නේ දැනගන්න ගතියක්. එතකොට එතන මායාවෙන් මුලාවෙන් දැනගන්න එක තමයි විඥානය වෙන්නේ. ඉතින් රහතන් වහන්සේගේ විඥානය අනිදස්සනයි කියන්නේ අර මුලාවෙන් දැනගන්න ටික එතන ඒ දැනගැනීමට අදාළ නැහැ. මේක හරියට දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමේ දැනුවත් වීම කළාට අපේ මට්ටමට වතුරේ බල්ලෙක් කියන දැනුවත් වීම එන්නේ නැහැ. දැන් උපමාවෙදී අපි අවිද්‍යාව යෙදුන මනසයි නැති මනසයි කියලා ගත්තොත් දැන් බල්ලගේ මනස අවිද්‍යාව යෙදිලා අපේ මනසේ එතන ඒකට අදාළ අවිද්‍යාව යෙදිලා නැහැ. ඒ හින්දා අපේ විඥාණයට වතුරේ බල්ලෙක් දැర్శණය වෙන්නේ නැහැ. ඒකේ උපමාවෙදී අපේ විඥාණය අනිදස්සනයි. බල්ලගේ විඥාණය දැర్శණය කරනවා වතුරේ ඉන්න බල්ලෙක්ව. ඒතරනේ එතනින් ඒ උපමාව විතරයි. ඉතින් ඒ දැන් අපි ඉන්නේ ලෝකෙට අයිති දැක්මයි රහතන් වහන්සේ ලෝකෙන් එතෙර වුණ මනසයි. එතකොට අපි වතුරට එබෙන බල්ලා වගේ කියන්නේ ලෝකෙට අයිති දැක්ම අපිට එක එක රූප බාහිරේ පිහිටනවා ඇහෙන් දැකලා. එතකොට අවිද්‍යාව දුරු වුණ මනසට ඇහෙන් දැකලා බාහිරේ රූප පිහිටන්න බෑ. මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් ඇති. එතකොට ඒ සිතේ පැහැදිලි මට්ටම එක මට්ටමත් සිතේ මායාකාරී මට්ටම තව එකක්. ඒතකොට විඥාණය කියන වචනේ යෙදෙන්නේ ගොඩක් වෙලාවට මායාකාරී. කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි පෙන්වන්නේ. නැති දෙයක් ඇති විදිහට පෙන්වුම් කරන ගතියක්. පැහැදිලි වුණාද? ඒකේ තව කියනවාද?
නෑ, ඒක පැහැදිලි.
තව වචන ටිකක් ඇහුව නේද? නැත්නම් ඒක විතර දෙතන. දැන් ඒ පාලි වචන එක එක වෙලාවට ගෙච්චන එක එක විදිහට තේරුම් කරනවා. ඒකයි මම කිව්වේ ඒකේ.
අනිදස්සනම් සම්පතෝපදම් අනිදස්සනම් නිදන් සම්පතෝපදම් කියනවනේ. හරි, ඒ උනාට දැන් හරි. දැන් මම ඒක ගන්නේ නැත්නම් විඥාණය ධාතුව, ඒ කියන්නේ දැන් මම දකින්නේ ධාතුවක් හැටියට කියනකොට බුදුරජාණන් වහන්සේ ඔය ධාතු හයක් ගැන කියනවනේ. දැන් කියන්නේ ඒ හයත් විතරක්, ඒක මගේ වැරද්දක් වෙන්නේ නැති, ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි සතර මහා භූතයෝයි කියලා ඒ හය මම වෙනම විග්‍රහ කරලා ගන්න ගියාම මේකට හිතයි කියලා කියවුවාම මට ඇති වෙනම පටලැවිල්ලක් වගේ දෙයක්. මම කොහොමද මේක ඒක ඒ විදිහට ඇක්සෙප්ට් කරන්න බැරි කමක් තියෙනවා මට. මගේ දුර්වලතාවයක් වෙන්නේ නැති නමුත් ඒකයි මෙතන තිබුණේ.
ඒක අපි අනිත් ධාතු ටිකෙන් පටන් ගමුක. පටවියාපෝතේජෝ වායෝ කියන්නේ මොන වගේ ඒතන ධාතු කියනකොට මොකක්ද අදහස් වෙන්නේ? පටවිය කිව්වහම
ස්වභාවය.
ඔව්, ඒ ස්වභාවය එළියේ තියෙන ස්වභාවයක් විදිහටද හිතන්නේ නැත්නම් ඊට වෙනස් විදිහකටද? පටවිය
ඒක මම මට ඒක පරිපූර්ණව දන්නේ නැහැ. නමුත් ඒක ස්වභාවයක් තියනවා නම් ඒ කියන්නේ දැන් මට ඒක මට හිතෙනවා ඒක කර්මය අනුව මේක මේ ස්වභාවයන් එකතු වීමක් තියෙන්න පුළුවන් කියන එක. ඒක ස්වභාවය එතකොට ආකාශ ධාතුව තමයි තියෙන්නේ තියෙනවයි කියන්නේ එකක් ඇති වෙනව නැති වෙනවා. එතන සතර මහා ධාතුව හට ගන්නකොට ආකාශ ධාතුව නැති වෙනවා. මේ අර එහෙම පැවැත්මක් මේ පවත්ිතං කියලා කියනවනේ. එතකොට මට හිතෙන්නේ අන්න එහෙම පැවැත්මක් තියෙනවා නැතුව මේ අනිත්‍ය තමයි නිත්‍ය කියන එක තමයි මගේ අදහස මේ ධර්ම ගැන. ඒක ඒ වෙලාවට ඇතිවීමක් තියෙනවා. මේ ඒ තිබුණට ඔතන විශාල ප්‍රශ්නයක් තමයි ඇහුවේ. මොකද මේ බාහිරයේ යමක් දැන් ඇහැට යම් කිසි දෙයක් වර්ණ රූපයක් පෙනෙන්නේ යම් කිසි දෙයක් එතන වර්ණයක් හටගත්ත නිසා ඒ වර්ණය පිටිපස්සෙන් තියෙනවා සතර මහා ධාතුව. එතකොට මේ ඔතන මට මේ 100%ක් පැහැදිලිව කියන්න බෑ. මොකද එතෙන්දිත් මේ දැන් ඒ තුනක එකතුව විඥානයත් එක්ක එකතු වුණාම එතන ඇහැට පේනවා කියන තැන තියෙන්නේ ඒ අහු වුණ රූපේ ඒ වර්ණය නෙමෙයි කියනවා. ඒ කියන්නේ අර දැන් ගහයි ආලෝකයයි පොළොවයි කියන තැන සෙවනල්ලක් වැටෙනකොට සෙවනල්ල ඒ තුනටම අයිති නැහැ කියනවනේ. එතකොට ඒ මං මගේ මේ මාර්ග ලක්ුණු හැටියට මං ඒව තියාගෙන බලන්නේ. එතකොට මේක අර ඒ වෙලාවට ඇති වෙලා නැති වෙන එකක් මිසක් තියෙන දෙයක් ගැන මට ඉන්නේ නැහැ ඔළුවට දෙයක්. ස්වභාවයක් විතරයි. ස්වභාවය කර්මයට අනුව හරි කොහොම හරි වෙනස් වෙනවා ඇති. එතන කර්මය.
හොඳයි. ඒ ටික තමයි අපි ගොඩක් නුවණින් හොයන්න ඕන තැන. දැන් ඒ ස්වභාවය ඒ වෙලාවට ඇති වෙලා නැති වෙනවා කියමුකෝ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි දැන් දකිනකොට අපි හිතමු ඇහැයි රූපෙයි චක්කු විඥානේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවනේ. අහුත්වා සම්භූතං හුත්වා නැ භවිෂ්‍යති කියන ටික. එතකොට අපිට මේ හටගන්න මොහොතට කලිනුත් ඕක තිබිලා නැහැ. ඊට පස්සෙත් තිබිලා නැහැ. හටගන්න මොහොතේදී තමයි තිබුණොත් තියෙන්නේ. ඒක ගැන කතා කරන්න පුළුවන්. මෙතන මේ අර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අතීතේ ගෙවිලා ඉවරයි. ඒ හින්දා අතීත ගැන බලලා වැඩක් නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ. ඒ හින්දා අනාගතේ ගැන බලලත් වැඩක් නැහැ. ආපු නැති දෙයක්නේ. ඊට පස්සේ කියනවා වර්තමානයේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම් ඒක එතන එතනම නුවණින් බලන්න කියලා. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. පච්චුප්පන්න යෝ ධම්මං කියන්නේ පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. එතන එතනම විපස්සනා කරන්න. ඒ කියන්නේ ඇත්ත දකින්න උත්සාහ කරන්න එතන එතනම. එහෙනම් අපිට එනවා දැන් ඔන්න නුවණක් ඇහැයි රූපේ චක්කු විඥානේ කියන එක ඊට කලින් තිබිලා නැහැ. එහෙනම් අතීත ගැන පිට කතා කරලා වැඩක් නැහැ. අඟට අනාගතයක තියෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා අපි දන්නේ නැහැ. තියෙනවද නැද්ද කතාව. එතකොට මේ අනාගතේ අපිට විදර්ශනය කරලා වැඩකුත් නැහැ. අතීතේ විදර්ශනා කරලා වැඩකුත් නැහැ. වර්තමානය තමයි විදර්ශනය කරන්න ඕන. එහෙනම් අපි හිතමු දැන් ඇහෙන් දකින මොහොතක් ගත්තොත් ඇහැට මොකක් හරි පේනවා. දැන් ගහක් පේනවා කියලා හිතන්න කොයි ගත්තු විදිහටම. දැන් ගහේ කොළ අපිට කොළපාටට පේනවා. එතකොට දැන් කොළපාට කියන එක වර්තමාන ධර්මතාවයක්. එතකොට මේ මොහොතේ පේන සිද්ධියන් එක පැත්තකින් අපි බලන්න ඕන ඒ පේන ස්වභාවය ඇත්තටම අර එළියේ ගහේ තියෙන එකක්ද කියලා නෑ. දැන් මේ කරන්නේ විදර්ශනය. එළියේ ගහක් තියෙනවා, මෙහි ඇහැ තියෙනවා. චක්කු විඥානේ පහළ වුණ හින්දා තමයි ඔබ දැනගත්තේ. ඒකට අපි ඔය ඔය ಜಾති තුන දැන් නුවණින් මෙනෙහි කරන්න ඕන. අර තමයි ධර්මතාවයන්. ඒකට අපි ලෝකෙට අදාළ විදිහට අපි පිළියරන් තියන්නේ එළියේ ගහක් තියෙනවා. ඒ ගහ මේ ඇහෙන් පේනවා. විඥාණයෙන් තමයි ඔක දැනගත්තේ. ඒකට විඥාණයෙන් දැනගත්තු ಜಾති දෙකක් තමයි ඇහැ කියන එකයි ගහ කියන එකයි. නැත්තම් දැනගන්න විදිහක් නැහැ නේ. විඥානයක් පහළ වුණ නැත්තම්. එනම් විඥාණයෙන් දැනුවත් කරලා තියනවා ගහක් තියනවා කියලයි ඇහක් තියනවා කියලයි. ඒ කියන්නේ මම මේ දැන් චක්කු ద్వාරය ගැන කතා කරන්නේ ඇහෙන් දකින මොහොතක් ක්ෂණයක්. ඒකට අපි සාමාන්‍ය ලෝකෙ මට්ටමට අපිට හිතෙනවා එළියේ තියෙන ගහ ඒ ගහක් තිබුණා හින්දා තමයි මෙහෙම පෙනුනේ. එතකොට ඒ ගහ හැදිලා තියෙන්නේ තව ඕනම් විස්තර කරයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා දාන්න පුළුවන්. දැන් කොළ පාට තියෙනවා නම් වර්ණයක් ගහේ කොළ. එතකොට ඒ තන තියෙන සතර මහා ධාතුව ඇසුරු කරගෙන තමයි මේක පෙනුනේ කියලා. ඒ කියන්නේ ඊළඟට ඇහැ හැදිලා තියෙන සතර මහා ධාතුවකුත් තියෙනවා. පටවියාපෝතී ජෝවායෝ වර්ණගන්ධ රසෝචා. ඊළඟට ඕවා දැනගත්තු විඥානෙකුත් ඒ තියෙනවා කියලා මම අදහස් කරන්නේ ඒ ඒ ක්ෂණය තුළ දැකීම කියන සිද්ධිය වෙන මොහොත තුළ. එතකොට ඒක එහෙනම් පෙර තිබිලා නැතුව හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. ඔක එක ධර්මතාවයක් දකින්න පුළුවන් එක කල්පනා කරන කෙනෙකුට. ඒකට දැන් මේ බුදුදහමේ හැමතිස්සෙම තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙනියන්නේ. ඒකට සාමාන්‍ය ලෝකයට ඔන්න තේරුම් ගන්න පුළුවන් මට්ටමක්. මේ ಜಾති තුන. එතකොට මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කරුණ ගැන නුවණින් මෙනෙහි කරන කෙනාට එහෙනම් නුවණක් එනවා. මේ ගහ ඔවිත කලින් තිබිලා වෙන්නත් බෑ ඔවිත පස්සේ තියනවා වෙන්නත් බෑ මේ පෙනෙන මොහොතේ සිද්ධියක්. මේ ඇස ඔවිත කලින් තිබිලා වෙන්නත් බෑ ඊට පස්සේ තියනවා වෙන්නත් බෑ ඔය සිද්ධිය තියෙන මොහොතේ හටගත්තු දෙයක්. ඊළඟට විඥාණය ඔවිත කලින් තිබිලා නැහැ පස්සේ තියෙන්නත් බෑ මේ මොහොතේ ඔය සිද්ධියට හටගත් දෙයක්. ඒ කරුණ තුන පැහැදිලිද?
ඒ කරුණ තුන හොඳටම පැහැදිලි. කියන්නේ මම ඒකට එකතු කරනවා නම් දැන් මට තියෙන ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි. මම දකින්නවා දැන් මේක දකින්න කොහමද? දැන් අහුත සම්බෝධන් හුත්වාන භවිෂ්‍යති කිව්වට පස්සේ දැන් ඔන්න මට රූපයක් පේනවා නම් ඒ රූපය හෙලවෙනව දකින්න මට පුළුවන් කමක් නැහැ නේ වෙලෙම. කියන්නේ කෙනෙක් කියලා හිතනවා නම් අපි දුරට ගිහිල්ලා නේ කියන එකට එතම තමයි මම ඉන්නේ.
හරි. දැන් ඔතන ඔය එක මත්තමක් නැත්නම් කෙනෙක් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා කියලා. දැන් ඔය මේ කියපු සිද්ධිය ওই ಜಾති තුන පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඊළඟට තව අපිට ඔතනින් තව එහාට ඔක විනසන්න තියෙනවා. විපස්සනා වෙදි. දැන් එකක් තමයි ඔය එළියේ තියෙන ගහක්ද අපි දැනගත්තේ. එහෙම නැත්නම් එළියේ තියෙන කොළ පාටද මේ ඇහෙන් පෙන්න්නේ කියන එක. ඒක නමකද හිතන්නේ? ගහේ තියෙන කොළ පාට ගහේ කොළවල තියෙන කොළ පාටද දැන් ඇහෙන් දැක්කේ?
වෙන්න බැහැනේ. ඒ කියන්නේ අහුත්ව සම්භූතන් නම් කොහොමද මට මේ මට වර්ණයක් පේනවා මිසක් පෙනු ඒ එතකොට ඒක එතනක් මැච් වෙන්නේ නැහැ. පේන දේ නෙවෙයි තියෙන්නේ, තියෙන දේ නෙවෙයි පේන්නේ කියනකොට.
අන්න හරි. එහෙම එහෙම පැත්ත කෙනෙක් අපිට බලන්න වෙනවනේ. එතකොට මේ නෙමෙයි මම මේ කතා කරන්නේ ඔය දැන් දකින ක්ෂණේ ගැන. ඒ ක්ෂණේදී ඔය කොළපාට එළිය තියනවද කියන ප්‍රශ්නේ මම අහන්නේ. ඊට කලින් උත් පස්සේවත් කතාවක් නෙවෙයි. ඇහෙන් කොළ පාටක් පෙන්නනවානේ.
පාට මේක එතන ඒ කියන්නේ කොළයක් කියලා මට දකින්න විදියක් නැහැ. පාටක් එතන මගේ ඇහැට පේනවා නම් එතන පෙන්නේ තුන් දෙනාගේ එකතුවකින් ඇති වුණු දෙයක් මිසක් ඒ තුන ඒ නැති වෙනකොට ඒක නැති වුණා නම් එතන ගහක් කොළයක් කොළපාටක් මට පෙනෙන්න විදියක් නැහැ. එතකොට ඒ මගේ අදහස ඉතින් ඔබතුමා මොකක්ද?
නැති වුණා නම් ඊට පස්සෙට එන්න විදියක් නැහැ. අපි හිතමු පෙනෙන ක්ෂණය ගැන මම කතා කරන්නේ. පෙනෙන මොහොතේදී පෙනුණානේ කොළපාටක්. ඒ පෙනුණා ඒ පෙනුණ කොළපාට අර ගහේ තියෙන එකක්ද නැත්නම් ඇහෙන් උපද්දපු එකක්ද කියලා මම අහන්නේ.
ඒ කොළපාට ඇහෙන් උපද්දපු එකක් වෙන්න ඕන. මොකද අහුස්ව සම්පූර්ණ ඒ තුන් දෙනාගේ එකතුෙන් එකතු කරපු එක එවෙලේ හදලා පෙන්නපු එකක්.
එවෙලේ හදලා පෙන්නපු එකක්. ඒ කියන්නේ ඒක බාහිරේ නෙමෙයි. දැන් ඒකට අර පොඩි පරීක්ෂණයක් දෙන්නේ අපි රතු පාට කණ්ණාඩියක් දාලා බලුවොත් ඔක රතු පාටට පේනවනේ. නීති පාට කණ්ණාඩියක් දාලා බලුවොත් නීති පාටට පේනවනේ. ඒකට අපි කියන්නේ නෑනේ රතු පාටත් අර කොළේ තියෙනවා නීති පාටත් කොළේ තියෙනවා කියලා. ඒකට පේනවා මේක ඇහෙන් උපද්දපු ස්වභාවයක් තමයි දැන් හිත දැනගෙන තියෙන්නේ කියන එක. ඒක එතකොට එළියේ තියෙන එකවත් ඇහැවත් විඥානෙවත් නෙවෙයි. එතනම පැන නැංග ස්වභාවයක්. ඔක තමයි අර තජ්ජෝ සමන්නාහාරෝ කියලා කියන්නේ. තජ්ජෝ කියන්නේ එතනම පැන නැංග ගතියක්. අර හේතු නිසා මනහරි හටගත්තු ස්වභාවය. ඒතකොට හටගත්තු ස්වභාවය හේතු නෙවෙයි. දැන් ගිනි පෙට්ටියකින් ගිනි කූර ගැහුවාම ගින්දර හට ගන්නවානේ. ඒතකොට ගින්දර කියන්නේ ගිනි පෙට්ටියක් නෙමෙයි ගිනි කූරක් නෙවෙයි. අනේ ඒ වගේ දැන් මේ පෙනුන වර්ණය කියන එක මේ හේතු නිසා හටගත්ත ගතියක් විතරයි. ඒක බාහිරේ තියනවා කිව්වොත් ඒක වැරදි. ඒ ක්ෂණයට මම කියන්නේ මේ තියෙනවා කියන එකෙන් මේ පවතින නිත්‍ය කතාවක් නෙමෙයි. ඒ ක්ෂණේදී වුණත් අපි ඔය දැකපු පාට එළියේ තියනවා කිව්වොත් වැරදි. ඒක පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න තව ටිකක්.
පැහැදිලි. ඒක එහෙම විය යුතුයි නේ දැන් මේ එළියේ තියෙන ඒ තුන නිසා ඇති වුණු දෙයක් එළිය තියෙන විදියක් නැහැ. මේක ඇතුළෙන්මයි විය යුතු.
ඔව්. ඒ කියන්නේ ඇහැ තුළම පැන නැංග ස්වභාවයක් තමයි දැන් සිතට අරමුණු වෙලා තියෙන්නේ. ඔක තව පැත්තකින් අපි ෆිසිකලි හිතුවත් ඇහැට පුළුවන් ප්‍රතිබිම්බයක් නැත්නම් චිත්‍රයක් හදලා දෙන්න විතරනේ. ඒක මනෝයෙන් හරි හැදිච්ච රූපයක් නෙවෙයිනේ. එතකොට එතනිනුත් ඒක හිතා ගන්න පුළුවන්. එහෙනම් හිතට අරමුණු උනේ ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බයක්, ඡායාවක් විතරයි. ඒක කවදාවත් එළියේ පවතින දේ වෙන්න බෑ. ඒ පැත්තෙන් හිතුවත් ඒක තීරුම් ගන්න පුළුවන්. මේ කොහොම හරි එතන ගන්න ඕන අදහස එළියේ තියෙන දේ නෙවෙයි. ඔය දැන් දැනගත්තා. මෙතන පැනනංග ස්වභාවය. එතනින් හටගත්ත ස්වභාවයක් තමයි ඔය දැනගත්තේ. ඒතර මේ පෙන්නන
පොඩ්ඩක් ඉන්න උතන දැන් කියනවානේ විපාක සිත් නම් එතන ඇති උනේ. එතකොට ඒ විපාක සිත් දැනගැනීමට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැට දෙයක් වෙනුණා නම් ඒක ඇහැට පුළුවන් කමක් නැහැනේ. මේක මේ කොළපාට හරි මෙතන ගහක් හරි ඒ ටිකවත් දැක ගන්න ඇහැට පුළුවන්. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අසකනනාසය දිවක් හයෙන් යම් කිසි දෙයක් ගෙනාවා නම් ඒ ගෙනාපු දේ දැන ගැනීමක් මගේ ප්‍රශ්නේ මගේ ඒ දැන ගැනීමක් මාතුල ඇති වෙන්න ක්‍රමයක් නැහැ නේද?
ඔව් ඒක මම ඒක වෙනම උත්තර දෙන්නම්. දැන් විපාක කතාවට ඕනෑක කතා කරලා එමු. අපි දැන් විපාකයක් කියලා කියනවා. එතෙන්දී විපාකයක් ගැන කතා කරන්න පුළුවන් අපිට පෙර කර්මයක් තිබුණොත් විතරයි. පෙර කර්මයක විපාකයක්. දැන් පොඩ්ඩක් ඒක නුවණින් හිතන්න. මේ අපි කර්මඵල ගැන කතා කරන්නේ. කර්මඵල ගැන කතා කරන්නේ මොන සම්මාදිට්ඨියද? කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඒකත් ඇත්තක්. මිත්‍යා දෘෂ්ටියක බලනකොට. ඒ කියන්නේ ලෝකයාට ඇති ඇත්ත. හැබැයි ලෝකෝත්තර දර්ශනය කියනකොට ඒ සම්මාදිට්ඨියත් එක්තරා විදිහක නිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒකත් පිටිගන්නවා ඇතිනේ නේද? එතකොට අපි කර්ම විපාක ගැන කතා කරනකොට ඒ පැත්තෙන් කතා කරන්න පුළුවන්. කලින් කරපු කර්මයක විපාකයක් මේක. හැබැයි එහෙම කියනකොට මතක තියාගන්න අපි ආයේ අර ලෝකෙට අහුවෙනවා. ඒ කියන්නේ කලින් කර්මය කරපු කෙනා ඉන්නවා, එයාට තමයි මේ විපාකෙ ඉන්නේ කියලා අර ඒක ඇතුලේ තියෙනවා ආත්ම දෘෂ්ටිය. එහෙනම්යි ඒක ලෝකෙට අයිති කියන්නේ. ඒතර ලෝකෝත්තර දර්ශනයේදී ඔක පොඩ්ඩක් වෙනස් පැත්තක් වෙනවා. ඒක මම කවෙනම කතා කරන්න ඕන එකක් හින්දා මම වෙනම එන්නම් කිව්වේ. දැන් ආපු හින්දා ඒකත් පැහැදිලි කරගමු. දැන් අපි මෙහෙම ගන්න. දැන් අපිට අපි වෙන උදාහරණයක් ගමු. අපිට කාගෙන් හරි බැනුම් අහන්න වෙනවා. දැන් බැනුම් අහන්න වෙන්නේ අපි කලින් ජීවිතයක කාට හරි බැනලා තියෙන හින්දා නේද? ඒ පරණ තවක විපාකයක් නේද? ඒක පිළිගන්නවද?
ඒක දෙපැත්තටම වෙන්න පුළුවන් කියලායි මම හිතන්නේ.
හරි, දැන් අපි විපාකයක් කියලා ගමුකෝ. බැනුම් අහන්න වෙන්නේ. නැත්තම් ගුටි ගන්න වෙනවා කියලා හිතන්නත් හොඳක් හරි මම මේ උදාහරණයක් ගන්න. එතකොට දැන් කලින් කරපු අකුසලයක විපාකයක් බැනුම් අහන්න වෙන්නේ. දැන් බලන්න බැනුම් අහනවා කියන එක අපි තව ටිකක් ගැඹුරට මේ ලෝකෝත්තර දර්ශනේ යන විදිහට බැලුවොත් අපිට ආයතන විදිහට බලන්න වෙනවනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයතන විදිහට බලන්න කියලා. ඒතර බැනුමක් ඇහුවා කියන්නේ මොකද්ද? ආයතන විදිහට බලුවහම කණෙන් ශබ්දයක් ඇහුවා සෝත ආයතනෙ. ශබ්ද ගැන කල්පනා කළා මන ආයතනෙ. ඔය දෙකෙන් දැනේ බැනුමක් අහන්න සිද්ධ වුනේ. ඒතර අපි ආයතනෙන් කරලා බලන්න ඕන. ඒතකොට කනට පුළුවන් උනේ සද්දයක් කරන් දෙන්න විතරයි සෝතායතනි. මනසෙන් ඇයි සද්ද ගැන හිතන්න ගිහිල්ලා නේද? බනිනවා කියන සිද්ධියක් හටගatti.
හරි, සකස් කරගත්තා.
සකස් කරගත්තා. ඔව්. ඒතට ඒක සකස් නොවුණා නම් එහෙම බැනුමහන් අහයිද?
නෑ.
ඒ හින්දා තමයි බුදුහාමුදුරන්ට කාටවත් බණින්න බැරි. රහතන් වහන්සේලාට කාටවත් බණින්න බැරි. මොකද ඒකවලෝ බැනුම සකස් කරන්නේ නැහැ. සද්දේ අහනවා. සෝතායතනෙ වැඩ කරනවා අර මං කියේ අවිද්‍යාවෙන් කරන ටික නැහැයි කියලා. ඒ එතෙන්දී දැන් අපිට අර කර්ම විපාක ගැන කතා කරන්න විදිහක් නැහැ. කර්ම විපාක තියෙන්නේ මේ ලෝකේ යන කෙනාට මිසක් ලෝකෙන් එතර වෙන දර්ශනයේදී අපි ඒක ඉක්මවා යනවා. ඒකයි කම්මස්සකතා සම්මාදිට්ඨියේදී එක මට්ටමක්, ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී නැත්නම් මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය එතනින් එහාට යනවා. ඒ කර්මඵලත් ඉක්මවා යනවා. ලෝකෙත් ඉක්මවා යනවා. තිස්සෙක් තලෙම ඉක්මවා යන දර්ශනයක් මේ ලෝකෝත්තර කියනකොට. එහෙනම්දා ඔය දෙක මේ කලවම් වෙනකොට තමයි ඔය කතා එන්නේ. ඉතින් මේ දැන් මේ කතා කරන්නේ ඔය දැකපු වර්ණය මෙතන ඉපදුන එකක් කියන්නේ මේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෙට අයිති එකෙන් කළා අපි දැන් ගැඹුරට යන්නේ. එතකොට අර කියන කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න. තත්පි පටන් ගන්න වෙලාවේදී ආහොම ඇහැට පේනුනේ නම් මේ විපරණ කර්මයක විපාකයක් කියලා පටන් ගන්න පුළුවන්. ඒක මං කියේ අර ලෝකයාට අයිති මට්ටමේදී නාහත් තියන රූපෙත් තියන විඥාණයෙන් දැනගන්නවා කියන මට්ටම. මොකද එයාට ඇහැත් තියන රූපෙත් තියන විඥාණෙත් තියන. තියනවා කියන්නේ මේ නිත්‍ය සංඥාවෙ නෙමෙයි, ඒ ක්ෂණේදී ඒ තුන තියනවා කියන එක. එයා විශ්වාස කරනවා ඉබේ තියෙන දේ තමයි මේ ඇහෙන් දැක්කේ. කනජ්ජත් බහිද්ද වෙන් කරගෙන ඉන්නවා. හැබැයි දැන් මෙතනින් එහාට කතා කරන ටිකේදී ඔය වෙන් කිරීම නොවන පැත්තකටයි අපි යන්නේ. මොකද අර ලෝකෙට අයිති එකෙන් නම් ලෝකෙන් ඈතර වීමක් දැන් කතා කරන්නේ. ඇත්තට මේ දැක්කේ ඇහෙන් උපද්දපු එතන හටගත්තු දේ නම් දැන් අපිට බාහිරයක් පැනවෙන්නේ නැහැ. දැන් තමයි මම අර බල්ලගේ උපමාවත් ගත්තේ. දැන් බල්ලගේ මානසිකත්වයේ වතුරේ බල්ලෙක් ඉන්නවා. හැබැයි ප්‍රඥාව යෙදෙනකොට බාහිර බල්ලෙක් ගැන කතා කරන්න බෑ. ඇහෙන් වර්ණ සටහනක් කරන් දුන්නා ඒක ගැන කල්පනා කළා. ඒතර කල්පනා කරනකොට හිතෙන් හදපු බල්ලව තමයි හිත දැනගෙන තියෙන්නේ. දැන් ඔය බාහිරය උපදින්නේ නැහැ. බාහිරයේ පැද්දුවේ නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්තරා මට්ටමකට. ඒතර ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන්නේ දැන් ලෝකෝත්තර දර්ශනයේ මේ යන්නේ එතෙන්දී ඔය කර්මඵල කතා ටික අයින් වෙනවා. හරි. එතනින් එහාට එතකොට ඒකත් තේරුම් ගන්න ඕනේ ලෝකෝත්තර දර්ශනයේදී කම්මස්ස කතා සම්මාදිකින් එහාට යනවා අපි. එතනේ ලෝකෙට අයිති කිසිම දෙයක් නැති වෙන පැත්තකටයි මේ යන්නේ. තිස්සක් තලෙම නැත්නම් තුන් ලෝකෙම්ම මිදෙන පැත්තක් මම කතා කරන්නේ. එතෙන්දී තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ආයතන පිරිසිඳ දකින්න කියන්නේ අපි දන්න දැක්මේ ඉඳලා යථාභූත ස්වභාවය දක්වා මනස ගෙනියන්නේ. ඒතට යථාභූත ස්වභාවයේදී අපි දකින්න ඕන ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය මොකද්ද කියන පැත්තකට යන්නේ. ඒකෙදී ආයතන කිව්වහම අජ්ජත් ආයතන බහිත් ආයතන දෙකම අයිති. ඇහැ අයිති රූපෙත් අයිති. එතකොට මේක පිරිසිඳ දකිනකොට ඔය දෙකෙන්ම මිදෙනවා. මිදෙනවා කියන්නේ ඒකත් අවිද්‍යාවෙන් නේද ඉපදුවේ කියන නුවණකට මේ යන්නේ. ඒකේ මම ඔය පටන් ගත්තේ බාහිර රූපෙන්. අපි පටන් ගන්නකොට බාහිර රූපේ තමයි මේ දැනගත්තේ කිව්වට දැන් ඔන්න ටිකක් නුවණක් එනවා. ඔය දැනගත්තේ බාහිර රූපේ වෙන්න බෑ. ඇහි හැකියාව අනුව උපද්ද වූ යම්කිසි ස්වභාවයක් තමයි ඔය දැනගෙන තියෙන්නේ. බැරි වෙලාවත් අපිට කළු සුදු පෙන්න නැහැ තිබුණා නම් අපිට කොළපාට පේන්නේ නැහැ. කළු සුදු විතරයි පේන්නේ. එනම් මේ බාහිරේ නෙමෙයි දැකලා තියෙන්නේ ඇහි හැකියාව අනුව එතන උපද්දපු දෙයක්. ඒකට මේ විඥාණයට ඇත්තටම අහුවෙන්නේ එතන පැන නගින දෙයක්. ඒක තමයි තජ්ජෝ කියන එක තජ්ජෝ සමන්නාහර. ඒකට එතන පැන නගින දෙයට අවධානය යොමු වුණොත් තමයි විඥාණේ හටගන්නේ. නැත්නම් විඥාණේ හටගන්නේ නැහැ. හරි. දැන් ඔතන නුවණ පිහිටනකොට ප්‍රඥාවෙන් ඔතන දකිනකොට බාහිර රූප වලින් මිදෙනවා. ඒ කියන්නේ මේ ඇහැට බෑ කවදාවත් එළියේ තියෙන දේක් පෙන්වන්න. මේ ඇහැට පුළුවන් එතන යම් කිසි හේතු ටිකක් යෙදුන හින්දා උපද්දපු දෙයක් පෙන්වන්න විතරයි ඇහැට පුළුවන්. එහෙනම් අපි කවදාවත් එළියේ තියෙන දේක් දැකලා නැහැ. දැකලා තියෙන්නේ ඇහි හැකියාව මත උපද්දපු ස්වභාවයක් විතරයි. පැහැදිලිද ඒ ටික?
හොඳටම පැහැදිලි.
එතකොට ඔය විදිහට බලන්න දැන් ඒ අනිත් ආයතනවලටත් ඕක දාන්න පුළුවන්. මේ දැනගත්තේ බාහිර දෙයක් නෙවෙයි ආයතන හැකියාව මත උපද්දපු ස්වභාවයක්. දැන් ඔහොම බලනකොට එතකොට බාහිර රූප වලින් ටික ටික මිදෙනවා. ඉස්සෙල්ලා අපි පිළිගත්තු ඉස්සෙල්ලා බාරගත්තු රූප දැන් බාරගන්නේ නැහැ. ඒ කියන්නේ රූප දැන් දන්නවා මෙච්චර කල් අපි අසුරු කරලා තියෙන්නේ පනෝගත්තු රූප. හරියට අර වතුරේ බල්ලා ගොඩ ඉන්න බල්ලා වතුරේ බල්ලෝ හදලා ඒක ඇසුරු කළා වගේ. එයාට බුර පුරා හිටියා. අපිත් ඒ වගේ දෙයක් නේද මෙච්චර කල් ඇහෙන් දැකලා කරලා තියෙන්නේ. මේ ඇහෙන් දකින දේ එළියේ තියෙනවා කියලා බාර අරන් ඒවට ඇලින් ගැටින් නැති කරගත්තා. ඒතර ඒක මුලාව මත අවිද්‍යාව මත කරපු දෙයක්. එහෙනම් බාහිර රූප ඔක්කොම යම් තාක් රූප ඇහෙන් දැකලා නම් දැනගත්තී ඒව ඔක්කොම අපි මෝඩකමට පනෝගත්තු ඒවා. ඒ වගේම නුවණක් ඇයි අනිත් ආයතනවලටත් වෙන වෙනම බලනකොට කණෙන් අහලා දැනගන්න ඒවා නාසයෙන් නිසා දැනගන්න ඒවා ඔක්කොම මෙච්චර කල් අපි ලෝකෙට අයිති දැක්මට එළියේ තියෙන ඒවා තමයි ඔය දැනගත්තේ කියලා හිතුවට එළියේ තියෙන ඒවා නෙමෙයි ඔය දැනගෙන තියෙන්නේ. ආයතන හැකියාවට යම්කිසි සංඥාවක් උපද්දලා දුන්නා. එහෙනම් වර්ණ සංඥාව, කන නම් සබ්ද සංඥාව, නාසය නම් ගහන සංඥාව. ඔය සංඥාව ගැන මනසෙන් කල්පනා කරලා තමයි ඔකට අදාළ රූප ටිකක් මේ නිර්වාණය කළේ හිතෙන්. ඒ හිතෙන් හදපු රූප ටික තමයි ඇත්තටම හිත දැනගෙන තියෙන්නේ. ඒක තමයි මන ධම්ම මනෝ විඥාන කියන්නේ. දැන් අපිට මන ධම්ම මනෝ විඥාන කියන තැන සිහිය නුවණ පිහිටියේ නැති හින්දා තමයි ඔය දැනගත්තේ එළිය තියෙන දේවල් කියලා බාර අරන් ඒවය සුරු කර කර හිටියේ. තන්නේ මුලාවෙන් මිදෙන්න තමයි දැන් මේ ආයතන ගැන මේ විදිහට බලන්නේ. එතකොට ඔතන සිහිය නොවන පිහිටියොත් මේ බාහිරේ රූප මේ ආයතන වලින් නම් දැනගන්න බෑ කියන එක. මේ ආයතන හයෙන් එකකින්වත් අපිට එළියේ තියෙන රූපයක් දැනගන්න බෑ. මෙච්චර කල් අපි පුළුවන් කියලා විශ්වාස කරපු හින්දා තමයි සසරේ ආවේ. ඒ වුණාට පවතින ඇත්ත දකිනකොට යථාභූත ස්වභාවය දකිනකොට නුවණක් එනවා මේ එළියේ තියෙන ඒවා මේ ආයතන හරහනම් දැනගන්න බැහැයි කියලා. තමයි අර මහසලායතන සූත්‍රය එහෙම කියන්නේ චක්කුම් වික්කවේ ඥානම් පස්සන් යථාභූතං. ඇහි යථාභූත ස්වභාවය දැනගන්න. රූපේ ඥානම් පස්සන් යථාභූතං. එහෙන් පෙන්නන රූපේ යථාභූත ස්වභාවය දන්න දකින කෙනෙක් වෙන ඥානම් පස්සන් යථාභූතං. එයාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ලෝකෙන් එතෙර වෙන එක. ඊළඟට චක්කු විඥානේ ඥානම් පස්සන් යථාභූතං. ආ විදිහට කියනවනේ. එතකොට එතෙන්ට තමයි මේ එන්නේ. දැන් ඒ එතෙන්දී නොවනක් එයි. එතකොට මෙච්චර කල් බාහිර රූප කියලා හිතුවට ඒවා බාහිරේ නෙමෙයි. හිතෙන් හදපු දේවල් තමයි අපි අපේ මෝඩකමට බාහිරෙන් පනවගත්තේ. ඒ බාහිර රූපෙට ඒ කතාව පැහැදිලිද? බාහිර රූප කියන්නේ පනවගත්තු දේවල්ම.
ඒ ටිකක් පැහැදිලි.
එතකොට දැන් එතනින්ම බලන්න මම අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවා ඔය සතර මහා ද පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ එළියේ තියෙන ඒවාද අපි දැනගත්තේ නෑ. අපිට දැනගන්න විදිහක් නෑ එළියේ තියෙන දේවල්. අපි විශ්වාස කළාට ඒවා දැනගත්තා කියලා එක හරියට දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන තාක්කල් ඌහිතනවා ඒ බල්ලා හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා. හැබැයි උට නුවණක් ආවොත් මේ හිතෙන් හදපු බල්ලෙක් වයි මේ දැනගත්තේ එළියේ ඉන්න බල්ලෙක් නෙවෙයි කියලා ප්‍රඥාව පිහිටිය දවසට සිහිනවන පිහිටිය දවසට දැන් අර බල්ලා හැදිලා හැතුන පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකට තේරුමක් තියනවාද? කියන්නේ බාහිරේ තියනවා කියන එකට. ඒ මොහොතේ තියනවා කියන එකෙන් මම අදහස් කරන්නේ ඒ දකින මොහොතේදී හරි බාහිරේ ටික හටගනින්ද? බල්ලා හැදුන සතර මහා ධාතුවක් හට ගන්න බෑ නේද?
හට ගන්න විදියක් නෑ නේද?
ඔව්. ඒක තමයි අතන ඔය මූලපරියාය සූත්‍රයේ හැම එනවා. පෘථග්ජනයා පඨවින් පඨවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ පඨවිය කියලාවත්. පෘථග්ජනයාට තමයි මඤ්ඤණා වෙන්නේ. සේක පුද්ගලයා පඨවින් පඨවිතෝ මා මඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ කාම මඤ්ඤණා වෙනවා. හැබැයි එයා දන්නවා මේ අවිද්‍යාව සහිත මනසටයි මෙහෙම පේන්නේ. අවිද්‍යාව දුරුණ මනසට මෙහෙම පිහිටන්න විදිහක් නැහැ. එහෙනම් ඒ සඳහා වැඩපිළිවෙලක යෙදෙනවා. එයා එකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා මාමඤ්ඤති කියනකොට. පෘථග්ජනයා මඤ්ඤති, ශේක පුද්ගලයා මාමඤ්ඤති, රහතන් වහන්සේ න මඤ්ඤති. රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නෙම නැහැ. පතවියේ පතවිය කියලා මඤ්ඤණා වෙන්නේ නැහැ. හ්ම්. අපි ඒ දක්වා තමයි මේ ප්‍රඥාවෙන් මේක දිනු කරගෙන යන්නේ. එතකොට දැන් පේනව නේද බහිද්ද කියලා රූප මෙච්චර කල් ඇසුරු කළා නම් ඔව ඔක්කොම අපේ අවිද්‍යාව මත පනෝගස්තු වේවා. මොකද මේ ආයතනෙන් හටගත්තු සංඥාවක් ගැන මනසෙන් කල්පනා කරන්න ගිහින් මන ධම්ම මනෝඥාන මට්ටමකින් තමයි මේ රූප ස්වභාවයක් දැනගෙන තියෙන්නේ. මනසෙන් දැනගත්තු එක හිතෙන් හදපු දෙය හිත දැනගෙන නේ ඔක එළියට සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑනේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ හීනයක් දැක්කා වගේ වැඩක්. ඒත් අපි හීනෙන් දැක්ක දේ කවදාවත් බාහිරයට සම්බන්ධයක් නැහැ. මනසෙන් හදලා මනසට පෙන්වනවා. අයි ධර්මතාවය. තොනෝ ඔය මත්තමට එනකොට දැන් මම ආයේ මතක් කරනවා මේක දැන් අර ලෝකෙට අයිති දර්ශනේ ඉඳලා ලෝකෝත්තර පැත්තට ලෝකෙන් එතර වෙන පැත්තට යෑමක් මේ තියෙන්නේ. තත් ඒකෙදි තමයි අර කර්මඵල කතාව දැන් ඉවරයි. මොකද කර්මඵල තියෙන්නේ මේ ලෝකෙට අයිති ධර්මතාවල අතලෝ දහම තුල. දැන් ඒ කතාව මෙතෙන්ට අදාළ නැහැ. මොකද මේකේ ලෝකයක් පිටින් නැති පැත්තකට යන්නේ. ලෝකෙන් එතර වීම. ඒ වගේම දකින්න තියෙනවා දැන් මම ওই බහිද්ද රූපේ ගැන කතා කළා ඇහැ උපකාරයෙන් ඊළඟට අපිට අජ්ජත් රූපේ ගැනත් ওই විදිහටම බලන්න තියෙනවා ඇහැ කියන්නේ මොකද්ද කන කියන්නේ මොකද්ද ඒතට ඒවටත් අර මුලින් පටන් ගන්නකොට අපිට නුවණක් එන්න ඕන මේවා පෙර තිබුණ ඒවා නෙමෙයි ඒ ක්ෂණයේදී හටගෙන ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙන ඒවා එතන ඉඳලා ඊළඟට කියනවා අර අම්බේනියට කිවි පච්චුප්පන්න යෝධම්මන් තත්ත්ව විපස්සති කියලා. එහෙනම් මේ ඇහැ හටගත්තු වෙලාවේ ඇහැ කොහෙද තියෙන්නේ? එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදුන දෙයක්ද? නැත්නම් අර බහිද්ද රූපේ වගේ නේ සිද්ධියක්ද? දෙතෙන්දි ආයේ පරීක්ෂණේ කරන්න පුළුවන්. දැන් අපි මේ මොහොතේ අපි ඇහෙන් දකිනවා කියලා හිතන්න. මේ මොහොතේ ඇහැ පාවිච්චි කරනකොට ඇත්තටම අපිට ඇහැ දකින්න පුළුවන්ද? ඇහැ දකින්න බෑ. කියන්නේ අපි හිතමු ඇහෙන් එළිය දෙයක් දකිනවා මිසක් ඇහැ දැකීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි කොහොමද ඇහැ තියෙනවා කියලා දැනගත්තේ? ඒක ඇහැ තියෙනවා කියලා දැනගත්තේ පේන නිසා. පෙනීමට ඇහැ අහුවෙන්නේ නැහැ පෙනීමට. නම් පෙනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද ඔහොම පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියන එක හිතෙන් කිව්වේ නෑ ඒකත් විඥාණයෙන් කියපු දෙයක් يعني මනසෙන් හදලා මනසෙන් දැනගත්තු දෙයක් ඒක මනසෙන් හදපු දෙයක් කවදාවත් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි නෑ හිත ඇතුලේ ද තත්තනින් නුවණ පිහිටනකොට පෙයි මෙච්චර කල් මේ අජ්ජත් ආයතන කියලා හැකනනාසය කියලා අපි දෙයක් හිතාගෙන හිටියන එකත් පනවගත්තු දෙයක් වතුරේ හදපු බල්ලා වගේම පනවගත්තු දෙයක් හිතෙන් අදලා හිත දැනගෙන ඒක අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන නේද මෝඩකමට කියන සිද්ධියක් තියෙනවා පැහැදිලිද ඒක
බොහොම ලස්සනට හොඳට පැහැදිලි ඒ කියන්නේ එතකොට කිසි දෙයක් ඇත්ත නැහැ මේ මොහොතේ ඇති වෙන සිත ඒකක් සිත මිසක් ඒක ඇති වෙනවා නැති වෙනවා මිසක් ඒක ඇති වෙමින් නැති වෙනවා මිසක් කිසිම දෙයක් නැති බව ඒ පැත්තෙන් මට වැටහෙනවා දැන් ඔබතුමා පැහැදිලි කර විදිහට මට ඉතාම හොඳට පැහැදිලි වෙනවා නමුත් ඔතන මට පටලැවිලි ඇති වෙන ප්‍රශ්නයක් තමයි මම ඒක අහන්නද?
අහන්න.
ඒ ප්‍රශ්නේ තමයි දැන් ධර්මයේ තියෙනවනේ මේ ඇති උනේ කර්ම අවිද්‍යා කර්ම සංහා ආහාර කියනවා. ඊගාවට ඉදිරියට එන රූපය මේ කැලිස්ටිස් දෙකක් කියනවා. එතකොට මේ වයින් අදහස් කරන්නේ මායාවමද මේක ගන්නෙ කොහොමද කියලා තමයි මේක සම්සන්දනය කරන්න ගිහිල්ලා තමයි මට වක්රයට අපහසුම් වෙන්නේ.
ඒක හරි. එතෙන්දී මතක තියාගන්න මම අර මුලින්ම මතක් කරා බුදුහාමුදුරු ධර්මය දේශනා කරන්නේ ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙන විදිහට. Taman ඉන්න මට්ටමේ ඉඳන් ටිකෙන් ටික තමයි ගැඹුරට ගෙන යන්නේ. ඒකට අපිට ශරීරයක් තියනවා කියලා විශ්වාස කරන මනසකට දෙන්නේ ඔක ටිකක් කඩලා බලන්න මොනවයින්ද ඔක හැදිලා තියෙන්නේ. එතකොට කෙස්ලොම් නියදත් කියලා දෙතිස් කුණුපයක් හොයා ගන්නවා. ඒකත් බුද්ධ දේශනාවක්. හැබැයි එතන නුවණක් එන්න ඕන තාම මේ පටන් ගන්න විතරයි. මොකද අපි ශරීරයෙන් මිදුණාට කෙස්ලොම්නියදක් කියන කොටස් ටික ඉතුරු වෙනවා. එතකොට එයාට තව පියවරක් දෙනවා ඊළඟට. කෙස්ලොම්නියදක් කියන්නේ මොනවද? ඔකත් සතර මහා ධාතුව නේද කියලා මට්ටමකට ගෙනියනවා. සතර මහා ධාතුවට හිත පිහිටනකොට පතරිය සුතිජෝ වායුවලට හිත පිහිටනකොට කෙස්ලොම්නියදක් ටිකනොත් නිදෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ශරීරයෙන් මිදුණා කෙස්ලොම්නියදක් වලට හිත තියලා දැන් පටවිය අපතේජෝ වායවලට හිත තියලා කෙස්ලොම්නියදක් කියන අනිත් ඒවායින් නිදෙනවා. හැබැයි දැන් පටවිය අපතේජෝ වායෝ ඉතුරු වෙලා. එතෙන්ට එනකන් මතක තියාගන්න තාම ලෝකෙට අයිති. අපි බාහිරෙන් මේ හොයන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ ඇත්ත දකින්න බෑ බාහිරෙන් දැකලා. Taman තුලින් දකින්න ඕන මේ බඹයක් පමණ ශරීරය තුලින්. දැන් මේ පටන් ගන්න එක. ආයතන පැත්තෙන් බලනවා ඒව තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඒක එතන ඉඳන් තමයි ඇත්තටම ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නෙ. Taman තුලින් මේක බලන්න පටන් ගත්තාම බාහිරෙන් හොයන තාක්කල් ලෝක පූර්ව ප්‍රතිපදාව. ඒක ප්‍රයෝජනයක් තියෙනවා. අපේ තද බල කෙලෙස් යටපත් කරනවා, නීවරණ යටපත් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද වගේවා යටපත් කරනවා අර බැලීම තුල. ඒ හින්දා ඒක අවශ්‍යයි. හැබැයි ඒක ලෝකෙන් එතර වීම දක්වා ගෙනියන්න මදි. ඒ අරකින් නිවරණ යටපත් වුණ මනසට තව තියෙනවා දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉඳන් කරන්න දේවල් ටිකක්. ඒක ඇති කරගන්න තමයි මේ ආයතන විදිහට බලන්න කියන්නේ. ඒතර ආයතන පිළිසින්ද දෙකීම තුල තමයි ලෝකෙන් මේ ලෝකෙත් පනවගත්තු එකක් නේද කියන නුවණ ඉන්නේ. බඹයක් පමණ ශරීරය තුලමයි ලෝකේ තියෙන්නේ කියන සත්‍යෙන් දැන් හොයන්නේ. බාහිරෙන් නෙවෙයි. ඒ හින්දා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා ඒ එතනින් නැවතුනොත් එහෙම එහාට යන්න බැරි වෙනවා. ඒක ඒ දේශනා කරන්නේ ඒ මත්තමේ කෙලස් ටිකක් කඩා ගන්න. මොකද ඒක කැඩුනේ නැත්නම් එතනින් එහා එක තේරෙන්නේ නැහැ. ඒක කැඩුනේ නැත්නම් ඊළඟ මත්තම තේරෙන්නේ නැහැ. අර මහුදේ වෙරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට ගෙන යනවාද? අන්න එහෙම මේකේ ඒ ගමනක් තියෙන්නේ. ඒක අපි අර එකක් අල්ලගෙන මේක බුද්ධ වචනේ මේක වරදින්න බෑ කියලා එතන එහෙම වුණොත් වෙන්නේ එතනින් නවතිනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒකට මේ හැම එකේම මේ එක පැත්තකින් සමුදේ වය බලන්න කියනවා, අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. ඒ දෙකෙන්ම කියන්නේ මේක හටගත්තේ කොහමද? සමුදය හොයාගන්න. ඒක සමුදය හොයනකොට දෙපැත්තකින් පුළුවන්. ලෝකෙට අයිති මට්ටමකිනුත් හැදුන හැටි හොයන්න පුළුවන්. ලෝකෙන් ඈතර වෙන විදිහටත් හොයන්න පුළුවන්. ඒකට අපි ලෝකෙට අයිති පැත්තෙන් ඇවිල්ලා තමයි ලෝකෙන් ඈතර වෙන පැත්තට හිත යොමු කරන්න ඕන. ඒකට ලෝකෙට අයිති පැත්තේ සමුදය හොයනකොට ශරීරයට සමුදය කෙස්ලොම්නියද. කෙස්ලොම්නියදත් වලට සමුදය පටවියාපෝතේජුයි. ඊළඟට ඒ ටික තාම ලෝකෙට අයිති. කර ලෝකෙන් එතර වෙන්න නම් ආයතන පැත්තෙන් බලන්න වෙනවා. දැන් පටවිය ප්‍රතිජෝ වායු දැනගත්තේ කොහොමද? එතකොට තමයි ඔන්න Taman තුලට අපි හැරෙන්නේ. ලෝකේ තියෙන්නේ Taman තුලයි කියන පැත්තට. මේ ආයතන හයෙන්නේ මුළු ලෝකෙම හදලා තියෙන්නේ. මේ ආයතනෙන් හයෙන්තරෝ අපිට බාහිර කිසිම දෙයක් දැනගන්න බෑනේ. ඊළඟට ආයතනෙන් ආයතනේ පිරිසිඳ දකින්නකොට පේනවා මේ ආයතනෙට බෑනේ එළිය තියෙන දේවල් දැනුවත් කරන්න. ඇහැට බෑනේ එළිය තියෙන දේවල් දැනුවත් කරන්න. ඇහැ උපද්දපු දෙයන්නේ දැනුවත් කරලා තියෙන්නේ. කනට බෑනේ එළිය තියෙන දේවල් ගැන දැනුවත් කරන්න. කන උපද්දපු දෙයන්නේ දැනුවත් කරලා තියෙන්නේ කනේ හැකියාව මත. ඒ වගේ නාසය දිව ආයේ ආයතන මේ පහටම දාති පේනවා. ඒවයින් උපද්දපු ඒවා සංඥාවක්. සංඥාව කියන්නේ එළිය තියෙන එකක් නෙවෙයි. එකක් උපද්දලා ඕක ගැන කල්පනා කරලානේ අපි ඒව බාහිරේ තියනවා කියලා පනෝගෙන තියෙන්නේ. වතුරට එමෙන බල්ලා වගේ. ඒකට අන්නවම ටිකෙන් ටික මේ ගැඹුරට යෑමක්. ඒකයි මම කිව්වේ දැන් ලෝකෝත්තර දර්ශනයට එනකොට කලින් කතා කරපු කර්ම විපාක ටික අයින් වෙනවා. දැන් අර කිව්වා වගේ දැන් ඇහැට රූපෙට හේතු පෙන්නනවා ආහාර කර්ම තණ්හා මොකක්ද අනිත් එක අවිද්‍යාවනේ ආහාර කර්ම තණ්හා අවිද්‍යාව. ඊට බලන්න දැන් ආහාර කර්ම තණ්හා කියන තුනම මේ සසර යන සත්‍යයා ගැන අපව බැලුවත් අර කර්මඵල දැන් කර්මය කර්මය නිසා ඇහැ කර්මය නිසා රූප ඒක ඇත්තක් තියෙනවා හැබැයි ඒ ඇත්ත ලෝකෙට අයිති ආහාර නිසා ඇස ආහාර නිසා රූප කියනකොට ඒක ලෝකෙට අයිති මොකද බාහිරින් අය කතා කරන්නේ තණ්හාව නිසායි මේවා කියනකොට අපිට ගන්න පුළුවන් දැන් මේ ජීවිතේ මැරෙනකොට තණ්හාව තිබුණා හින්දා තමයි මේ ජීවිතේ ආයතන ටික උපත්ගත්තේ ආයි මේක ලෝකෙට අයිතිකත් හැබැයි මේ දැන් කතා කරපු තැන තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දැන් එළිය රූපේ හටගත්තේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනකොට ඒක මේ මොහොතේ සිද්ධිය මේ මොහොතේ අවිද්‍යාව තියෙන කෙනාට එළිය රූපේ තියෙනවා මේ මොහොතේ අවිද්‍යාව නැති කෙනාට එළිය රූපේ උපදින්නේ නැහැ හටගන්නේ නැහැ කතා අවිද්‍යාව කියන එක අහුවෙන්නේ ලෝකෝත්තර දර්ශනයේදී අනිත් තුන අහුවෙන්නේ ලෝකෙට අයිති තාම මේ කතා කරන මට්ටම තමයි ඒ අවිද්‍යා මට්ටම කියන එක. පැහැදිලියද නේ?
පැහැදිලි. එතකොට මේ වේදනාව තමයි ඔතන ඇතිවෙමින් නැතිවෙමින් තියෙන තැන තියෙන වේදනාව ගැන කොහොමද කියන්නේ?
ඔව් දැන් මේ ධර්මතාවේ අපිට බලන්න තියෙනවා පංච උපාදානස්කන්ධෙටම අපි ඔය දැන් රූපය ගැන බැලුවා වගේ වේදනාවට බලන්න ඕන සංඥාවට බලන්න ඕන සංකාරයට බලන්න ඕන විඥාණයට බලන්න ඕන. ඒ පහටම බලන්න කියන්නේ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා නිරෝධය මොකද්ද? එගේ සංඥාවටත් ඒ විදිහට සංකාරයටත් ඒ විදිහට විඥාණයටත් ඒ විදිහට. ඒකට අපි දැනට වේදනාව ගැන බැලුවට ඒ වේදනාව කියන එක දැන් අපිට දැනෙන්නේ නිකං වේදනාවක් නෙමෙයි. කකුලේ වේදනාවක් දැනෙයි, කොන්ද රිදෙනවා දැනෙයි, ඔළුව රිදෙනවා දැනෙයි. ඒ වගේ වේදනා. නේද? එතකොට ඒ වේදනාව අපිට දැනিলা තියෙන්නේ රූපයක් සම්බන්ධ කරගෙන. ඕනම වේදනාවක් කරන් බලන්න රූපයක් සම්බන්ධ නොකරගෙන විඳින්න පුළුවන්ද කියලා. මොකද අපි තාම අපේ කෙලෙස් හේදෙන්නේ කාම ලෝකෙට අදාළව. කාම ලෝකේ කියන්නේ මේ අහකනනාසයේ දිව ශරීරයෙන් ගන්න පුළුවන් රූප. කාම ලෝකේ කියන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් කියන මට්ටමේ කෙලෙස් හේදෙන හින්දා. ඒකට ඒ මට්ටමේ කෙලෙස් ඡේදන නිසා අපි ඉන්නේ තාම කාම ලෝකේ. ඒතකොට කාම ලෝකේ අපිව බලවත් අහුවෙලා තියෙන්නේ රූපෙට. අපි වේදනාව කියලා බලන්න හැදුවට ඇත්තටම බලන්නේ රූපය දිහා. ඒතකොට එතනත් මතක තියාගන්න කායනුපස්සනාව වැඩිලා මදි වේදනාව අල්ලන්න. මේ දැන් අපි දැන් අර මං කියේ බාහිර රූපෙට බැලුවා වගේ අජ්ජත් රූපෙටත් බලනකොට අපි විශේෂයෙන් ශරීරය ගැන බලන්න තියෙනවා. ඒක තමයි එක විදිහක් තමයි මේ මොහොතේ මගේ ශරීරයේ තියෙන්නේ මොන වගේද? මේ මොහොතේ ශරීරයේ තියෙන බව දැන් තමන් කල්පනා කරලා බලන්න දැන් තමන් වාඩිලා ඉන්නවනම් ඔන්න වාඩිලා ඉන්න ආකාරයේ ශරීරයක් අපිට මේ අපි දැනගන්නවා කියන්නේ ඇහෙන් බලලා නෙමෙයි අපි නිකන් මතක් කරනකොටම ශරීරයේ තියෙන විදිහ හිතට පේනවා. ඒතර ඇහැට නෙමෙයි පේන්නේ මේක හිතට. එතනත් නුවණ එන්න ඕන. හිතට පේන්න උදව් උනේ මොනවද? කයෙන් දැනුණ වේදනා ටික. කයෙන් දැනෙන දැනීම. ඒ කියන්නේ කාය ආයතනෙන් දැනෙන දැනීම් ටික ගැන කල්පනා කරලා තමයි අපි තීරණයකට එන්නේ මේ වෙලාවේ මගේ ශරීරයේ තියෙන්නේ මෙන්න මේ හැඩේ කියලා. දැන් ඒක ඇත්තටම එතනත් දැන් ඇත්ත දකින්න ඕන නම් ආයතන වෙන් කරන්න ඕන. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙට පුළුවන් මොනවද? වේදන ආයතන. වේදනා කියන වචනයට වඩා දැනීම්. දැනීම් ටිකක් දෙන්න. ඒ දැනීම් ටික ඇත්තටම ශරීරයක්ද? නැත්නම් දැනීම් ගැන කල්පනා කරලාද අපි ශරීරයක් සම්පූර්ණ කළේ. එතකොට අපි දැනීම් ටික අපි වෙනම අරන් කොහේ හරි අපි සටහන් කළොත් ප්ලොට් කළොත් තිත් ටිකක් විතරයි එන්නේ. ඒකේ ශරීරයක් නැහැ. ඒ තිත් ටික ශරීරයක් බවට පත් කරලා තියෙන්නේ අපේ මනස. මේ දැනීම් ගැන කල්පනා කරන්න. එතකොට ආයතනෙන් දුන්න දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කරන්න ගිහිල්ලා තමයි ශරීරයක් හදලා තියෙන්නේ. එහෙනම් ඒ දැනගත්තෙත් හිතෙන් හදපු ශරීරය හිතෙන් දැනගෙන මිසක් අල්ලන්න පුළුවන් මේ මොනවයින් හරි හදිච්ච දෙයක්ට පත් කරලා තියෙන්නේ අපේ මෝඩකමට නේද? ආයතන මන ආයතනෙට සිහිය නොවන පිහිටලා නැති හින්දා නේද? ඔන්න ඔතෙන්දි පේනවා ශරීරය හටගන්න හැටි, නිරෝධ වෙන හැටි. ඔකට තමයි ඉති අජ්ජත්තං ආ කායේ කායනුපස්සී හිරති කියලා කායනුපස්සනාව දීලා තියෙන්නේ. මේ ඉස්සෙල්ලා කියේ බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියන එක. ඒතර කායනුපස්සනාව වැඩිම තුල තමයි රූපේ පිරිසිඳ දකින්නේ. රූපේ පිරිසිඳ දැකීම තුල තමයි රූපයෙන් එතර වෙන්නේ. මෙච්චර කල් ලෝකෙට ඇති රූපෙට අහු වෙලා හිටියද. එහෙනම් මේ වේදනාව ගැන බැලුවට කමන්නේ. මේ හරියට බලන්න වෙන්නේ කායනුපස්සනාව හොඳට වැඩෙනකොට තමයි ඇත්තටම වේදනානුපස්සනාව කරන්න පුළුවන්. මේ ආර්ය දර්ශනයේදී. ඒත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ කායනුපස්සනාව වඩන්න. කායනුපස්සනාව කියනකොට මතක තියාගන්න දැන් වේදනාව දිහා බැලුවත් අපි බලන්නේ වේදනාව නිසා උපන්න රූපේ ගැන. ඒක ඇත්තටම වේදනානුපස්සනාවට වඩා කායනුපස්සනාව වෙලා. හැබැයි රූපේ පිරිසිඳ දකිනකොට වේදනාවෙත් සෑහෙන අවබෝධයක් එනවා.
පැහැදිලි. يعني එහෙම පැහැදිලි. මම එහෙම බලනවා. ඒ කියන්නේ මට වේදනාව, පද වේදනාවල් එහෙම එනකොටත් මම ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒතු ඒක දිහා බලාගෙන ඉන්නකොට එතන කය දැනෙන්නේ නැහැ, වේදනාව විතරයි දැනෙන්නේ. මට උතනක් තියෙන එක තමයි මේක මගේ නිකන් අර ගිරවෙක් වගේ මම වතහගෙන තියෙන එකක්ද, මගේ සංඥාවත් එක්ක මට මේක තියෙනවද කියන එක.
ඔව් ඒක ඒක බලන්න තමයි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවානේ මේ ආයතන විදිහට බලන්න කියලා. ඒත් අපි හැමතිස්සෙම ඕක දැනගත්තෙත් මොන ආයතන වලින්ද කියලා බලනවා. ඒක කටපාඩමක් නෙවෙයි. අපි මේ වෙලාවේ උදව් උනේ මොන ආයතනද කියලා මේක නුවණින් බලන්න ඕන. ප්‍රඥාව තුළින් තමයි ඒ ටික දකින්න පුළුවන්. එතකොට ඒ මොහොතේ සිද්ධිය. පච්චුප්පන්න යෝ ධම්මං තත්තත්ත විපස්සති කියන එක. ඒ මොහොතේ හටගන්න ධර්මතාවය එතන එතනම විදර්ශනා කරන්න. තත්ත තත්ත විපස්සති කියන එක. එතෙන්ට යනකොට ඒක ප්‍රඥාවෙන් මිසක් ඒක කටපාඩම් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් මුලින් අහගත්තු දේ තමයි කරන්න වෙන්නේ. ඒ වුණාට ඒක දකින්න ඒක මේ යථාභූත ස්වභාවය මේකනේ කියලා නුවණක් එනවා. පැහැදිලිද?
සාදු 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 හොඳටම පැහැදිලි. දැන් ඔබතුමා කියපු බොහොම තැන්වලදී මට තිබුණු අඩුපාඩු පිරුණා. ඒක තමයි බොහොම පැහැදිලි, බොහොම තින්.
හොඳයි. අනිත් අයට මොනවා හරි අහන්න කියන්න තියෙනවද? හොඳයි. අපි ප්‍රශ්න අහනකොට ඉතින් ඒක අහගෙන ඉන්නකොටත් ඒක විදර්ශනයක් වෙන්නේ.
මගේ එක ප්‍රශ්නයක් තියෙනවා. මේ සත්‍යයෙන් කවුරු හරි මේක රෙකෝඩ් කරා නම් මටත් ඒක ලබා ගන්න තියෙනවා නම් හොඳයි. මම හිතනවා මට හොඳටම ඒක හිතේ තැම්පත් වෙලායි කියලා. නමුත් ඒක දන්නේ නැහැ කියන්නේ සම්පූර්ණයි.
අපේ කමල් සමහර විට රෙකෝඩ් කරනවා ඇති. එමෙති වුණත් අපිට හම්බ වෙයි ඊපස්සේ. මේ ගෲප් එක එක දාගෙන තියන්න අපි ඔය කතා කරන වෙලාවට මේක ඉන්න අයට රින් වෙනවා. එන මොනවා හරි ගැටලු තියෙනවා? ඔව්, හරි තියෙනවා.
මේමයි දැන් ඔතන දැන් රවි මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි, මේ පැහැදිලි කිරීමක් කරගන්න. දැන් අපි කියනවනේ දැන් කන කියුත් සෝත කියන ඒක ආයතනයක් නේ, ඒ ප්‍රසාදයක්. ඉතින් ඒ ප්‍රසාදය කියන එක ඇත්තටම දැන් එතන ඒ ප්‍රසාදයට ඒක ප්‍රසාදවත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රසාදයට ප්‍රසාදවත් වෙලා තියෙන මේ ආයතන ටික ඔක්කොම චක්කු සෝත ගාන දිවා මේ ඔක්කොම ටික ප්‍රසාදවත් වෙලා තියෙන. හැබැයි සද්දයකට ප්‍රතිචාර සද්දයක් කියන එක සද්දයක් විතරයි. එනකොට අර ප්‍රතිචාර දක්වන මේ සෝත ප්‍රසාදේ. එතකොට ඒ සෝත ප්‍රසාදේ ප්‍රසාදවත් වෙලා කලින් තියෙනවා භවංගෙන් කියන එකද එහෙම තියෙන. කියන්නේ අපි ඒක හරියට නිකන් දැන් උපමාවක් ගත්තොත් දැන් අපි හිතමු දැන් ගෙදරක දාලා තියෙනවා කියලා මේ සිකියුරිටි ලයිට් එකක්, මෝෂන් ඩිටෙක්ටර් එක. එතකොට ඒ මෝෂන් ඩිටෙක්ටර් එකට ලයිට් එකට කරන්ට් එක ඔක්කොම ලෑස්ති වෙලා තියෙන්නේ. හැබැයි අර ඉස්සරහට මෝෂන් එකක් ඇති වෙච්ච ගමන්ම මේක ඇක්ටිවේට් වෙනවා. ඒ වගේ උපමාවක් එතකොට නේද අපිට කියන්න පුළුවන්. එතකොට අර මේ අපිට ඔය අර මොකද අර පාටයක් කිව්වේ දැන් බුදුජාන වහන්සේ කියලා තියෙනවානේ දැන් ඔය අහුත්වා සම්භූතං නොහුත්වා භවිස්සති කියන එක. ඒ ටග්ගල ඇති වුණා ඒක හේතු යෙදිච්ච නිසා ඇති වුණා කියලා ඒ විදිහට කල්පනා කරොත් හොඳද? කමක් නැද්ද? ඒ උපමාව
මෙතන පළවෙනි දේ තමයි මම නිතර නිතර මතක් කරන දෙයක්. මේ ඇති වුණා නැති වුණා කියන එක නෙවෙයි මේ බලන්න කියන්නේ. හේතු යෙදුන නිසා හටගත්තා, හේතු යෙදුන් නැත්නම් හටගන්න බෑ කියන ධර්මතාවය. ඉනස්මින් සති ඉදං හෝති, ඉනස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයයි අපි දකින්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අනිච්ච සංඥාව කියලා තේරුම් කරන්නේ. සමුදයයි අත්තංගමයි. එතකොට ඒකට එන්න බලන්නේ කොහොමද කියන එකට ගන්න ඕනේ. ඒතකොට ප්‍රසාදය කියනකොට හැම තිස්සෙම බලන්න දැන් චක්කු ප්‍රසාදය හරි සෝත ප්‍රසාදය කියනකොට ඔය රූපයට අයිති දෙයක්, රූපස්කන්ධයක්. එතකොට ඒකෙත් අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව වඩන්න කියන්නේ ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි. ඔය ප්‍රසාදය තියෙන බව දැනගන්න සමුදය මොකද්ද? ඔක මොන ආයතනෙන්ද ඕක දැනගත්තේ? චක්කු ප්‍රසාදය තියෙන බව දැනගත්තේ මොන ආයතනෙන්ද? සෝත ප්‍රසාදය තියෙන බව දැනගත්තේ මොන ආයතනෙන්ද? ආයතන ටික වෙන් කරන්න. ආයතන වෙන් කරනකොට තේයි අපිට දැකීම කරන්න පුළුවන් මිසක් චක්කු ප්‍රසාදය දකින්න බෑ. දැකීම මුල් කරගෙන හිතන්න ගිහිල්ලා තමයි චක්කු ප්‍රසාදය කියන අදහසකට ආවේ. එන එකත් මනසෙන් හදලා මනසම දැනගත්තු දෙයක්. මන ධම්ම මනෝ විඥාන. එතකොට මේ රූප වලට අදාළ හැම එකක්ම මතක තියාගන්න මනසෙන් හදලා මනසෙන් දැනගත්තු දේවල් මිසක් මොහතකටවත් බාහිරෙන් තියන්න බෑ. ඒ දකින මොහතටවත් බාහිරෙන් තියන්න බෑ. ඒකයි මේක තියලා නැති වෙන කතාවට යන්නත් බැහැ කියන්නේ. ඇති වෙන මොහොතේ චක්කු ධාතුව, සෝත ධාතුව කියද්දී ඕක ඇති වෙන මොහොතෙත් මතක තියාගන්න අර කියන ප්‍රත්‍ය ටික යෙදෙනවා. මොනවාද ප්‍රත්‍ය? ආහාර, කර්ම, තණ්හා, අවිද්‍යාව. ඒකට ආහාර, කර්ම, තණ්හා, අවිද්‍යාව කියන තැන මේ අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙන බව හොඳට මතක් කරගන්න. ඒක මෝඩකම මතමයි ඕක තියෙනවා කියන තැනට යන්නේ. ඊට කලින් මේක ප්‍රදගත් කර්මය ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? දැන් අපි දැකීම වෙනකොට අපි දන්නවා ඇහැ තියෙන්න ඕන දකින්න නම්. ඇහැ ගැන තාම ඉගෙන ගත්තු නැති පොඩි ළමෙක් දකින්නේ නැද්ද? එයා දකිනවා. හැබැයි එයා කියයි ඇහැ තියෙන්න ඕන දකින්න කියන කතාවක්. එකක් එන්නේ නැහැ. මොකද ඇහැගෙන යා දන්නේ නැහැ. ඒක අපි දැකීම මත ඉඳන් තමයි යා දකින්න නම් ඇහක් තියෙන්න ඕන තැනට යන්නේ. ඇත්තට දැකීම ඒ සිද්ධිය මත කල්පනා කරන්න ගිහින් තමයි ඇහැ කියන එකක් පණවන්නේ. ඇයි අපිට ඇහැ කියන එකක් පණවන්න පුළුවන් උනේ? මේ මොහොතේ පේන හින්දයි. ඊට අමතරව අපේ පෙර ඇහැ ගැන තියෙන අත්දැකීමක් මෙතෙන්ට ගන්න වෙනවා. අපි කලින් ඇහැ ගැන අහලම නොතිබුණා නම් අපිට ඇහැ කියන ධර්මතාවයක් ගන්න බෑ. තේනීම විතරයි. ඒ කියන්නේ පෙර ඇසුර උදව් කරගන්න. පෙර ඇසුර කියන්නේ මොනවද? ආශ්‍රව. ආශ්‍රව කියන්නේ අතීතේ හදාගත්තු නිමිති. එතකොට අතීතේ හදාගත්තු නිමිති කියන්නේ මොනවද? කර්ම. එතකොට දැන් මේ මොහොතේ දැකීමේ සිද්ධියට ඇහැක් පනවන්න නම් කර්මයක් ඕන වෙනව නේද? නිමිත්තක් ඕන වෙනව නේද? අනේකයි ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියන්නේ. අපිට හිතෙන්නේ මේ මොහොතේ තියෙන එකක් කියලානේ. මේ මොහොතේ තියෙන එකක් නෙමෙයි. ඇහැ කියන එක පුරාණ කර්මයක්. කන කියන එක පුරාණ කර්මයක්. ඇයි? දැකීමට ඕකයි තිනේ. දැකීම මත කල්පනා කරන්න ගිහිල්ලා අර නිමිති සිහි කරගන්නවා. පුරාණ කර්මය නැති වුණා නම් ඇහැ කියන නිමිත්ත එන්නේ නැහැ අපිට. කන කියන නිමිත්ත එන්නේ නැහැ. ඒක ඒ පුරාණ කර්මයක්. හැබැයි පුරාණ කර්මයට වැඩ කරන්න පුළුවන් අපේ අවිද්‍යාවත් ප්‍රත්‍ය වුණොත් විතරයි.
අපි දැන් කතා කරාසොත් පෙනීමට ඇහැ සම්බන්ධ නැහැ කියන එක. එතකොට පෙනීමට සම්බන්ධ මොකක් හරි හේතුවක් තියෙනවද සර්?
මෙතන විමසන්න කියන්නේ දැන් ඇහැ සම්බන්ධ නැහැ කියන කතාව නෙමෙයි මං අහන්නේ. ඇහැ කියන එක සම්බන්ධ කළේ කොහොමද?
ඒක
සම්බන්ධ කරන්න ඇහැ හම්බුනේ කොහෙන්ද? පෙර නිමිත්තක් නේද?
ඔව්.
අතීත කර්මයක් නේද? මොකද පෙනීමේ සිද්ධිය මත ඉඳගෙන කල්පනා කරන්න ගිහින් තමයි ඔය දැනුමට එන්නේ. දැන් හදන දේ හිත දැනගන්න. හරි? දැන් නොතන සිහිය නුවණ පිහිටනකොට තමයි ඇත්තටම මේ දිත්තේ දිත්තමත්සන් කියන්නේ මොකද්ද කියන එක එන්නේ. දැකීම දැකීම පමණයි. ආයේ ඇහක් පණවන්නවත් බෑ, රූපයක් පණවන්නවත් බෑ දැකීමට. දැකීම දැකීම විතරයි. ඇසීම ඇසීම විතරයි. කනක් පණවන්නවත් බෑ, ශබ්දයක් පණවන්නවත් බෑ කියන ධර්මතාවයක් තියෙනවා. මොකද ඒවා අවිද්‍යාවෙන් හදන ඒවා. ඒවා හදන්න අවිද්‍යාව තියෙනකොට උදව් වෙනවා කර්මය. කර්මය විතරක් නෙමෙයි තණ්හාව තියෙන්නත් ඕන. තණ්හාව විතරක් නෙමෙයි ඔකට ආහාර තියෙන්න ඕන.
අපිට පෙනීම ඇති වෙන්නේ ඇයි කියන එක හොයන්න අවශ්‍යතාවයක් නැද්ද සර්?
හෙව්වට කමන්නේ හොයන්න පුළුවන්ද? හොයන්නේ මොකද? තව ආයෙත්
නේද? ඒක අහුවෙලා නැහැ සර්. ඒක අහුවෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ.
ඔව් ඉතින් අහුවෙන්නේ නැති එකක් අපි මනසෙන් උපකල්පනයක් කරලා තියෙනවා. ඒක තමයි මන ධර්ම මනෝවිඤ්ඤාණ ගොඩක් ඔය. පෙනීමට අමතරව පෙනීමේ සිද්ධිය වෙන කිසිම දෙයක් නැහැ. මොනවා හරි දැම්මොත් අපේ අවිද්‍යාව මතමයි දාලා තියෙන්නේ. ඒ දානේවට තමයි ලෝකය කියන්නේ. අජ්ජත්තායතන බහිත්තායතන කියන්නේ ලෝකය. ඔකට තමයි රූප උපාදානස්කන්ධ කියන්නේ. ඇහැ කියන රූපේ, රූප කියන රූපේ. මේ දෙක අපි උපාදාන කරනවා මෝඩකමට පනෝලා. නිකන් ඉන්නේ නැහැ. ඒක එහෙමමයි කියලා දාර ගන්නවා. වතුරේ බල්ලා මෝඩකමට පනෝලා නිකන් ඉන්නේ නැහැ. ඒ බල්ලා ඉන්නවමයි. ඉන්න හින්දායි මෙහෙම පෙනුනේ කියලා හිතනවා. එළියේ රූප තියෙන හින්දායි මෙහෙම පෙනුනේ. ඇහක් තියෙන හින්දායි මෙහෙම පෙනුනේ. ඉතින් අපි දන්නේ නැහැ ওই දෙකම මේ මෝඩකමට අවිද්‍යාවෙන් පනෝපුවා කියලා.
පෙනීමසයි ඒක සංකතයක්ද පෙනීම කියන එක?
සංකතයක් නම් ඉතින් ඒකේ හේතු ටික හොයාගන්න ඕන නේද? ඉතින් දැන් පෙනීම ගැන නෙවෙයි ඔය කතා කරන්නේ, ඇහැයි රූපේ ගැනනේ. ඇහැ ගැනනේ ඔය කතා කළේ නේද? චක්කු ප්‍රසාදය ගැනනේ කතා කළේ. චක්කු ප්‍රසාද කියන්නේ පෙනීම නෙවෙයි. සෝත ප්‍රසාද කියන්නේ පෙනීම නෙවෙයි, ඇසීම නෙවෙයි නේද? ඉතින් අපි පනෝ ගන්න ටික අයින් කරගන්න ඕන. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? දිත්ත සුත මුත විඤ්ඤාත කියන හතර විතරයි. එතන ඉතුරු වෙනකොට එතනින් එහාට තව දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ විදිහට හික්මෙන්න කියලා නේ ඉස්සෙල්ලා කියන්නේ. නේද? කනේ ප්‍රියර ලොකු බෝඩකමට පනෝන අජත්ත බහිද්ද දෙක කැඩෙනකන් කැඩුන දවසට තමයි දිත්ත සුත මුත විඤ්ඤාත මිදිහට හික්මෙන්න පුළුවන්.
පුළුවන්.
දැකීමක් විතරනේ. අත නැහැකුත් නැහැ රූපෙකුත් නැහැ. ඒ දෙකම පනෝගත්තු ඒවනේ. දැකීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා පනෝපු ඒවනේ. පෙර ඇසුර උදව් කරගෙන පනෝපු ඒවනේ. එහෙම එහෙම ටික ටික නුවණ එනවා.
ඒ අර මූලික පෙනී රූපය කඩා ගන්න නැතුව අපිට ඉස්සරහා ගන්න
බැහැ. ඔය අපි රූපය ඉතුරු කරගෙන තමයි ඔය පෙනීම සංකතද කියලා අහන්න
යන්නේ. ඔව් ඒක
තමයි. ඊළඟට සංකත වලට හේතු ටික හොයන්නේ අපි පනවගත්තු රූප වලින්.
රූප වලින්.
ඒක ඒ රූපෙන් මිදෙන්න නැතුව උත්තර හොයන්න ගියොත් අපිට ලෝකෙන්ම තමයි උත්තර හම්බෙන්නේ. ලෝකෙන් එතර වෙන දර්ශනෙට නෙවෙයි යන්නේ. අයින්ද තමයි අජ්ජත් රූපේ බහිද්ද රූපේ. ඉති අජ්ජත්ං ආකායේ කායනුපස්සී විහෙරති බහිද්දා වාකායේ කායනුපස්සී විහෙරති. රූපේ පිරිසිඳ දකින තාක්කල් නචකින්චි ලෝකේ උපාදීති වෙන තාක්කල් අනිශ්චිතෝච විහෙරති වෙන තාක්කල් කායනුපස්සනාව වඩන්න තියෙනවා. ඒක හිතන තරම් ලේසි වැඩකුත් නෙමෙයි. අමාරුමත් නෑ. ඉතින් මේක තේරුම් ගත්තහම. නැතයි මේ සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි මාර්ගය වඩන්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් තොරව මාර්ගයක් නෑ කියන්නේ. දහම අහලා දැනගත්තු කෙනා තමයි වඩන්න පුළුවන්. එංගර දිට්ඨ සුතමත විඤ්ඤාත කියන හතර වෙන්නේ කොහොමද කියලා හොයන්න යනකොට තමයි අර උන්නාබ බ්‍රහ්මණයට කියන්නේ පංචේන්ද්‍රියට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය, සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තියට පිළිසරණ නිවන. අන්නවම ඒක එකක් අතහැරෙනකොට ඊළඟ එකට යනවා. දැන් අපේ ඔය ආයතන පහ අතරෙනකම් මේක බලන්න තියෙනවා. ඊළඟට නුවණක් ඇයි දිට්ඨ සුත මුත කියන ticket මේ ආයතන අයිති නෑනේ අපි මේ පනවගෙන හිටියට. නැහෙනම් මනස තමයි පිළිසරණ වෙලා තියෙන්නේ. එතකොට අර මං හිතන්නේ වසන්ත ඉස්සෙල්ලා අහපු එක දැන් දිට්ඨ මේ දැකීමක් කියන එක වෙන්න නම් චක්කු ප්‍රසාදයක් තියෙන්න ඕන නේද කියන කතාවට යන්නේ අපි අභිධර්මෙන් ගත්තොත් චිත්ත වීති ගත්තොත් කතා කරපු හිඳ භවංග චලන උපච්ඡේද පංචද්වාරා වඤ්ජන. දැන් මේවා මේ ෆිසිකල් දේවල්ද භෞතික දේවල්ද නැත්නම් හිතේ තියෙන දේවල්ද? චිත්ත වීතියක් කියන්නේ සිත් ගොඩක් විතරයි. ඒවයි මේ අපි හිතන රූප කතා එකක්වත් නැහැ. චිත්ත වීතියන් සිත්තේලියක්. එතනෙහොත් තේරුම් ගන්න ඔය චක්කු විඥාන පංචද්වාරා වඤ්ජන කියන එක හිතේ වැඩක් මිසක් ආයේ මේ භෞතික දෙයක් නෙවෙයි. භෞතික දෙයක් කරගෙන තියෙන අපේ මොහොතකට. ඒකට මේ හිත දැනගන්න ස්වභාව හතරක් තමයි අපි වර්ග කරලා තියෙන්නේ. හයකට බෙදාගෙන. ඇත්තටම ගත්තොත් අන්තිමට තියෙන්නේ සිත දැනුවත් වෙන ගතියක්. ඒ ගතිය ආයතන හයකට හරවන්නේ අවිද්‍යාව මත. ඒ අවිද්‍යාව මතයි සලායතන තියෙන්නේ. සලායතන සමුදයයි සලායතන නිරෝධයයි දකින්න ඕනේ. එතකොට තමයි සම්මාදිට්ඨියෙන්නේ. ඔය ටිකක් ගැඹුරුයි. ඉතින් ඒ ගැඹුර දකින්න පුළුවන් මේක කරගෙන යනකොට.
මට හොඳට හොඳයි හොඳයි මේ ටික හොඳට තේරුණා මට. ඉතින් අර ප්‍රසාද කිණික ඉතින් අර තියෙන පොත්පත් වල තියෙන ඉගෙන ගන්නකොට ඉතින් මම හිතුවා මේ විදිහට පොඩ්ඩක් يعني ගලප ගන්න කියලා උපමාවක් හිතලා. දැන් ඉතින් ඒකත් මම හොඳට තේරුණා. අනිත් එක එදා අපි සාකච්ඡාවේදී කළාගිය මතකද මේ අති කායෝතිවා 50 සතිපට්ඨ පච්චුපට්ඨිතා හෝති කියලා. ඊට පස්සේ 50 කියන එක මේ පනවගත්ත කියන එකද මට මේ පාලි ඩික්ෂනරි මම හෙව්වා මේ මට ඒක හම්බුනේ නැහැ. ඒක මට පොඩ්ඩක් කියලා පැහැදිලි කර දෙන්න අපිට පොඩ්ඩක්.
ඔව් ඔක කියද්දිම මම කිව්වා ඔක පොත්වල නැහැ 50 කියන එකේ තේරුම නැහැ.
ඔව් මොකද සමහර පාලි ඩික්ෂනරි කියුවා ඒක මම බැලුවා ඒකේ හෙව්ව මට හොයාගන්න හම්බුනේ නැති මම ඒක මේ අද
ඒකමනේ මම කිව්වේ ඔක පොත්වල නැති එකක් කියලා. ඔක මගේ අදහසක්. මනෝගතා කියන එක. ඔව්. කිසිම පොතක නැහැ.
ඉකිනේ
අන්තිම උත්තරණේවත් නැහැ.
ඔව්. ඔව් දැන් අද පාලි ඩික්ෂනරි අර මඩිති වෙල මේ ඒකෙදි මේ අවල් මට ඒ පොස්ට් කරලා තියෙනවා ඔය අපේ වෙබ්සයිට් එකේ. මම ඒකේ හෙව්ව හොයාගන්න හම්බුනේ. ඉතින් ඒකයි මම
බැලුවේ. ඒ 50 කියන වචනේ නැහැ. ඒක තමයි මම කිව්වේ මේක මගේ අදහසක් පොත්වල තියෙන එකක් නෙවෙයි.
හැබැයි ඉතින් ඒක තමයි හරි වැදගත්ම වචනේ
නේ. ඒක තමයි වැදගත්ම
වචනේ. ඔය ගැලපෙනවා ඒ වචනේ.
අත්ති කායෝතියා 50. මේ කය අජත්ත කය කියන එකත් දහිත කය කියන එකත් පනෝගත්තු මෙච්චර කල් ඇසුරු කළේ පනෝගත්තු ඒවා නේද කියලා සතිපච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටලා හිතිනවා.
ඔව්.
ඒ සඳහා තමයි කායනුපස්සනාව තියෙන්නේ.
ඔව් මට එක තැනක හම්බුණා සුදස්සන හඳුරන්ගේ අර කායනපස්සනාවේ අර මේ අර හයක් දේශනා කළේ කියන සංක්ෂිප්ත පොතක් මගේ ලෙස ඒකේ උන්වහන්සේ කියලා තියෙනවා මේක පනවගත්තයි කියලා. ඒ 50 කියන වචනෙත් එක්ක උන්වහන්සේ මේ ඒ පද පෙරටි කියලා තියෙන මේ පනවාගත්ත කයක් කියන්නේ.
පනවාගත්ත කය කියනවා හැබැයි ඒ 50 කියන්නේ පනවාගත්ත කියලා එක නෑ.
එහෙම කියලා නෑ.
මොකද ඒක කිසිම පොතක නෑ. මම දැකලා නෑ. කිසිම හාමුදුරු කෙනෙක් කියනවත් මං අහලා නෑ. පොතේ නැති ඒවා කියන්න
බයයිනේ.
මට එහෙම බයක් නෑ. මේක ඇත්ත. මේක විදර්ශනය කරනකොට පේනවා දැකීමට අමතරව පනවගත්තු ඒවානේ ඕවා. අජත්ත ආයතනෙත් පනවගෙන බහිත් ආයතනෙත් පනවගෙන. ඒක මේ ආයතන 12ම පනවගත්තු ඒවා ඇත්තටම. අජත්ත බහිත්ද කියලා.
ඒක තමයි අපි බුදුහාඳුරු කියන්නේ මේ කයක් මේ නැහැ කියන්නේත් නැහැ තියෙනවා කියන්නේත් නැත්තේ දැනවීම හිඳ තමයි.
අන්න හරි. මොකද පනෝගත්තු කෙනාට ඒක තියෙනවා.
තියෙනවා.
දැන් බල්ලට වතුරේ බල්ලා ඉන්නවා වගේ.
ඒ
දෘෂ්ටියෙන් මිදෙන තාක්කල් ඒක තියෙනවා. ඒක නැහැ කිව්වට තේරෙන්නේ නැහැ. දැන් කාට හරි කිව්වොත් චක්කු ප්‍රසාදය කියන එක පනෝගත්තු එකක් කියලා ඔබ තේරෙන්නේ නැහැ. ඔතෙන්ට විදර්ශනයක් වෙනකම්. يام කිසි නුවණක් නැනකම්. දැන් ඔයගොල්ලෝ මේ කර වඩන හින්දා කියනකොට ඒක තේරෙනවා මිස. මං හිතන්නේ වෙන කාටවත් ඔක් තේරුම් ගන්න පුළුවන් ඒ කියලා කියන්නේ. මේකේ නුවණ මෙහෙවුවොත් විතරයි ඔය මත්තමට හිතන්න පුළුවන්. මේ ඇසුරු කරපු ඔක්කොම පනෝගත්තු දේවා. ඒ හින්දා
හරියට පටිච්චසමුප්පාදෙත් එක හරියට ගැලපෙනවා. පනෝගත්ත කියන එක අර උපදව ගන්නවා කියන එක.
ඔව් ඒ සමුදේ තියෙනකම් තියෙනවා.
තියෙනවා.
ඒ සමුදේ හැමතිස්සම විද්‍යාව තියෙනවා. ඉමස්මින් සති ඉදං හොති. ඒකට අවිද්‍යාව දුරු වෙනකොට ඉමස්මින් අසති ඉදං නහොති කියන ධර්මතාවය. ඒත්කොට ඇසුරු කරන්න රූප නැති වෙනවා ඔහොම දකිනකොට නචකෙන් චිලෝකේ උපාදීති අනිස්සිතෝච විහෙරති කියන මට්ටමට නුවණක් පිහිටනවා. යාවදේ ඥානමත්තාය පතිස්සති මත්තාය එළඹ සිටි සිහියක් එනවා මොකද්ද අනිස්සිතෝච විහෙරති. අනිස්සිත කියන්නේ අසුරු කරන්න බෑ. අසුරු කරන්න ඉතින් අජත්ත ඒව පිහිටන්නෙත් නෑ බාහිර ඒව පිහිටන්නෙත් නෑ මොකද ඔක්කොම පනවගත්තු ඒවා කියලා පේනවා. එතකොට නුවණ එනවා අත්ති කායෝතිය මෙච්චර කල් ඇත කයක් කියලා පනවගෙනනේ අපි ඉඳලා තියෙන්නේ. අත්ති කායෝතිය පනවන සතිපච්චපට්ඨිතා හොති. ඒකට සිහිය පිහිටලා හිටිනවා. ඒ සඳහා තමයි මේ විදර්ශනය කරන්න කියන්නේ. අජත්ත කය ගැනයි දහිද්ද කය ගැනයි. කය කියන්නේ පොදුවේ රූප. අපිට කිසියම්ම රූපයක් තියෙනවා නම් ඒක එතන එතනම විදර්ශනය කරන්න තත්ත තත්ත විපස්සති. පච්චපන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. විදර්ශනය කරනකොට ඒ රූපෙන් නිදෙනවා. ඕකත් පනෝගත්තු එකක් නේ කියලා පේනවා මිදෙනවා කියන්නේ. එතකොට ඇත්ත කතාවක් නැහැ නැත කතාවක් නැහැ ඇති වෙලා නැති වුණ කතාවක් නැහැ. ඒකත් මතක තියාගන්න. අපි ඔය ඇති වෙලා නැති වුණ කතාවටත් වඩා වෙනස් එකක් මේ කියන්නේ. සමුදය තියෙනකන් තියෙනවා. හරියට අර කණ්ණාඩි ප්‍රතිබිම්බේ වගේ. හේතුයේ දෙනකන් කණ්ණාඩි ප්‍රතිබිම්බේ තියෙනවා. ඒ හේතුයේ දුන්න නැත්තම් ඒක ගැන කතා කරන්නවත් බෑ උපදින්නේ නැහැ. අන්න එහෙම ධර්මතාවය. නැතුව කණ්ණාඩි ඉස්සරහට ගියන් ওই ප්‍රතිබිම්බේ වෙනස් වෙනවා කියන්නේ බොරුවක්. මොකද ප්‍රතිබිම්බේ හටගන්න හේතුයේ දිනන් තියාක්කල් ප්‍රතිබිම්බේ තියෙනවා. නැත්තම් ගහක හේවනැල්ල හැදෙන්න හේතු යෙදিলা තියෙන කංගහයි ඉරෙලියයි පොළොවයි තියෙන තාක්කල් හේවනැල්ල තියෙනවා. ඔය හේවනැල්ල වෙනස් වෙනවා කියන ධර්මතාවය නෙමෙයි පෙන්නන්නේ. මේ හේතු ඇතිකල්ලි මේක තියෙනවා. මේ හේතු යෙදුන් නැත්තම් ඔක උපදින්න බෑ. කියන මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. සංකත විතරක් නෙමෙයි පටිච්ච සමුප්පන්න. සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධර්මේ දැක්කන්නේ. අද පටිච්ච සමුප්පාදේ දැක්කොත් ඇත කියන එකටත් වෙන්නේ නැහැ නැත කියන එකටත් වෙන්නේ නැහැ. දැන් මේ කියන්නේ මේව නැත නෙවෙයි. මුලාව තියෙන තාක්කල් ඒක තියෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් තියෙනවා. එයාට ඕක නැහැ කියන්න ගිහිල්ලා වැඩක් නැහැ. අවිද්‍යාව දුරු වුණත් ඕක පිළිထන්නේ නැහැ. උපදින්න බෑ හට ගන්න බෑ. ඒකට නිරෝධි. ඔන්න ඔය නුවණට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. තියෙනකොට ඒක රූප උපාදානය. ඔකට තමයි දුක කියන්නේ. ඒතකොට දුක් දුකයි දුක්ඛ සමුදයයි. පිහිටන් නැති වෙනකොට දුක්ඛ නිරෝධය. රූප ඇසුරු කරන්නේ තියෙනකොට දුක්ඛ නිරෝධය. ඒ නුවණ තියෙන කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඒ හින්දා තමයි අර ආනන්ද සාමුදුරුව සෝවන් උනේ ආනන්ද සූත්‍රෙදී පෙන්නන්නේ උපාදාය ආයස්මතෝ ආනන්දෝ අස්මීති හෝතින අනුපාදාය. ඒක කියද්දි මට මේ පොඩ්ඩක් මතක් වුණේ දිලි අර න අනුපාදායද නෝ අනුපාදායද කියන එක පොඩ්ඩක් චෙක් කරන්න. මොකද මම මේ පොතේ ටොපික් එකට ඒක දාන්න ඉන්නේ ඊළඟ පොතට. මේක පොඩ්ඩක් බලලා මේවා ටයිප් කරලා තිබුණේ නෝ කියලා. මට නිකන් ඔළුවේ තියෙන්නේ න කියලා. ඒක චුට්ටක් චෙක් කරලා ගන්න. ඔව්.
නෝ නෝ කියන වචනයක් පාලියේ ඇහිලා නැහැ නේද? න කියන වචන තමයි නැහැ කියන එකට.
ඔප්පා ඒක තමයි පාලියේ යෙදෙන්නේ න කියන වචනේ ඉතින් අරකේ මේ පොඩ්ඩක් පාලියේකේ බැලුවොත් හොඳයි. නෝ කියලාද යෙදිලා තින්නේ කියලා. කොහොමත් ඉතින් ඒකේ විරුද්ධාර්ථනේ ඉන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒකට උපාදාය අස්මීති හොති න අනුපාදාය. කිංච උපාදාය රූපං උපාදාය අස්මීති හොති නානුපාදාය. රූපය ඇසුරු කළොත් තමයි අස්මිය ඇති වෙන්නේ. මම වෙමි කියන එක ඇති වෙන්නේ ඇසුරු නොකරගෙන නෙවෙයි. වේදනා උපාදාය අස්මීති හොති නානුපාදාය. සංඥා උපාදාය අස්මීති හොති නානුපාදාය. සංඛාර උපාදාය අස්මීති හොති නානුපාදාය. විඥාන උපාදාය අස්මීති හොති නානුපාදාය. ඒතර මේ පහ ඇසුරු කළොත් මම වෙමි කියන එක තියෙනවා. ඇසුරු නොකරගෙන නෙවෙයි. එහෙනම් අපි ඔය පහේම සමුදය බලලා නිරෝධි දැක්ක දවසට ඇසුරු වෙන්නේ නැහැ. ඇසුරු නොවුනොත් මම කියන එක පිළිහිටන්න පුළුවන්ද? නෙදාට සක්කාය දිට්ඨිය පිළිහිටන්න තැනක් තියනවාද? ඒක සමුදයයි නිරෝධයයි දකිනකොට. ඒ කියන්නේ සමුදේ තියෙන අවිද්‍යාව මතයි මේව පැනවෙන්නේ. අවිද්‍යාව නැත්තම් පැනවෙන්නේ නැහැ කියන නුවණ එනකොට ආයේ සක්කාය දිට්ඨියක් ඉතුරු වෙයිද? එතනින් තේරුම් ගන්න පුළුවන් ඇයි ආනන්ද හාමුදුරුව මේ සූත්‍රය අහලා සෝවාන් වුණේ. සෝවාන් වුණා විතරයි ඒකත් මතක තියාගන්න. රහත් වුණා නෙවෙයි. ඒක සෝවාන් වෙන්න අවශ්‍ය ධර්මතාවය එතන දුක ගැනයි, සමුදය ගැනයි, නිරෝධය ගැනයි, මාර්ගය ගැනයි පැහැදිලි නුවණක් ගන්න අවශ්‍ය ටික එතන තියෙනවා. කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ටික එතන තියෙනවා. එතෙන්ට තමයි මේ මේ මාර්ගයේ වඩන්න ඕන නොයේ දැක්ම ඇතුව. ඒත් පේනවා ඇති දැන් මම ඉස්සලා අජත්ත බහිද්ද කියා කිව්වේ රූප ගැන. ඒත් රූපය වැසුරු කරන තාක්කල් මම වෙන කියන එක තියෙනවා. නැතුව අපිට රූපය තියාගෙන මම දුරු කරන්න බෑ. ඒකයි මේක ලෝකෙන් ඈතර වෙන දර්ශනේ. එන්නම ඕන සක්කාය දිට්ඨිය දුරු වෙන්න. නැත්නම් කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරපු මම ඉතුරු වෙනවා. අද කාලේ යන්නේ තේනවා වගේ ගොඩක් සෝවන් වුණා යගෙන. මම සෝවන් වුණා කියන කට්ටිය තමයි ඉන්නේ. දැන් සක්කාය දිට්ඨිය දුරු කරා කියපු මම ඉන්නවා. මේ මේ දර්ශනයේදී සක්කාය දිට්ඨිය පිහිටන්න විදිහක් නැති වෙනවා. ඇසුරු වෙන්න රූප නැති වෙනකොට
අපි විතර මට පොඩි පැහැදිලිකමක් කරන්න දැන් මම කියන එක ඒ කියන්නේ සක්කාය දෘෂ්ටි විතරයි සුවාන් වල අවස්ථාවේදී නැති වෙන්නේ මම කියන එක විකටම තියෙනවානේ මේ සංයෝජන ධර්ම වල අවසානයේ යනකල් රහත් ඵල දෙනකල්ම මම කියන එක තියෙනවා නේද එහෙම
අස්මිය. එතකොට මේ රූපය ඇසුරු කිරීම නිසායි අස්මිය තියෙන්නේ කියලා නුවණක් එනවා.
ඔව්. නමුත් මම කියලා සෝවාන් වෙච්ච කට්ටිය ඉතින් ඉන්න නැති ඉතින්නේ.
නෑ. නෑ නෑ. එහෙම ඒ කියන්නේ අපි වචනෙට සම්මතයට කතා කරාට අර්ථෙන් එන්න බෑ. හේතුව තමයි රූපය ඇසුරු කරන තාක්කල් තමයි අස්මිය වෙන්නේ කියලා නුවණක් තියෙනවා. හැබැයි තාම රූපය ඇසුරු කරන එකෙන් මිදිලා නෑ. මං කියවිර ශ්‍රේක පුද්ගලයා පඨවිය තාම මඤ්ඤණා කරනවා මිදිලා නැහැ. එයා මාමඤ්ඤති. ඒ කියන්නේ දැන් උත්සාහයක ඉන්නවා මිසක් මිදිලා නැහැ. හැබැයි දන්නවා මේ අවිද්‍යාව මතයි මේක ඇසුරු කරන්නේ. රහතන් වහන්සේ මේක ඇසුරු කරන්නේ නැහැ නේ කියන නුවණ තියෙනවා. ඒ සම්මා දිට්ඨිය හින්ද. හරි. අපි මේක අහලා දැනගත්තු පළියට මේ රූපෙන් මිදෙන්නේ නැහැ නේ. අපිට තියෙනානේ වැඩ කොටසක් කරන්න ඊළඟට. මේ මේක තේරුම් ගත්ත පළියටම ඇහෙන් මිදෙන්නෙත් නැහැ රූපෙන් මිදෙන්නෙත් නැහැ. එහෙනම් තමයි අපිට ඒක තව තව බලන්න තියෙන භාවිතා බහුලී කතා.
නමුත් මෙහෙම දෙයක් කියන්න කියලා තියනවාද බුදු දයන් වහන්සේ දැන් අපි දැන් මේ concept එක මේ සංසිද්ධිය දර්ශනය අපි දැන් අහලා හොඳට අපි තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත පමණින්ම මේ චුල්ල සෝතාපන්න කියන්නේ කොහෙර කියලා නදුදු ඥානවාසි. හරි ධර්මයේ කොහෙර තියෙනවද?
ඔව්. ඒක සූත්‍රේ නම නම් මට මතක නැහැ. සීල සූත්‍රේ වගේ සූත්‍ර දෙකක් තියෙනවා ඒ චුල්ල සෝතාපන්න ගැන කියන. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා එයාට තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන කතා දෙක එන්නේ. ඒ සූත්‍රේ කියන්නේ එයා මැරෙන්නේ නැහැ සෝවන් වෙන්නේ නැතු කියන එක කියනවා. මේ දැක්ම ඇති කරගත්තු කෙනා සෝවන් නොවි මැරෙන්නේ නැහැ කියන කතාව එහෙමම කියලා තියෙනවා. ඒතර මේ දර්ශනය කියන එක අපි තේරුම් ගන්න ඕන එක. මේ ඒක මම තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ ලෝකෙන් ඈතර වෙන පැත්ත. ලෝකය හටගන්නේ මෙහෙමයි. නිරෝධය මේකයි කියන දැක්ම ඇති වෙන කෙනා මැරෙන මොහොතේ හරි සෝවන් වෙලා තමයි මැරෙන්නේ. මට ඒක පැහැදිලි දර්ශනයක්. එතකොට සෝවන් වෙනවා කියන්නේ රූපෙන් මිදිලා නෙවෙයි රූපයට අහු වෙන්නේ මෙහෙමයි කියලා නුවණක් එනවා. මේ අවිද්‍යාව මතයි රූපේ අපි ඇසුරු කරන්නේ. අවිද්‍යාව නැති වුණා නම් ඇසුරු වෙන්නේ නැහැ. හැබැයි තාම අපේ අවිද්‍යාව දුරු වෙලා නැහැ. රහත් වෙනකම් දුරු වෙන්නේත් නැහැ. එහෙනම් මම වෙමි කියන එක පිළිතනා මොකද තාම රූපේ ඇසුරු වෙනවා. එනවාට නුවණ තියෙනවා රූපේ ඇසුරු වෙන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව නැත්තම් ඔය ඇසුරු වෙන්නේ නැහැ කියලා දකින්න හැකියාව තියෙනවා. ඒ දකින්න ඒක හිතට මතක් කරලා දෙන හැම මොහොතක්ම අරෂ්ඨාංගික මාර්ගයේ වැඩිවීමක් වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ වැඩිවීමක් වෙන්නේ. අnder සම්මා දිට්ඨිය මත හිතට ඇත්ත පෙන්වලා දෙනවා. දැනගත්තු යථාභූත ස්වභාවය මතක් කර කර දෙනවා. අපේ පරණ පුරුද්දට අපි ඉන්නේ ලෝකිත අයිතිපත්ති රූපවලට අහුවෙලා. මේ සිහිනවන පිහිටන හැම මොහොතෙම ලෝකෙන් ඈතර වෙන විදිහේ මාර්ගයක් වැඩෙනවා. එහෙනම් තමයි ඒක භාවිතා බහුලී කතාව කියන්නේ.
ඒක තේරුණා. කවි දැන් මෙතන දැන් බුදුජන්මාසේ කාය අනුපස්සනාවේදී ඉස්සෙල්ලම කියතින ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සි විහෙරති. ඒතර මේ ශාසනීය භික්ෂුව මේ අපි දැන් හිතන ලෞකිකව හිතන මේ කාය දෙපාරක් කාය කියලා තියෙන එකද කායේ කායානුපස්සි විහෙරති. කියන්නේ මවාගත්ත කාය, පනවගත්ත කාය ගැන නේද? එහෙමද හිතුවොත් හොඳයි. හරිද?
ඒක හිතා ගන්න පුළුවන් මේ අවබෝධය ආවට පස්සේ. එතකන් අවබෝධය එන්න කලින් අමෙමයි මේ ශරීරය තියෙනවනේ. එතකොට ඒ තියෙන ශරීරය එහෙනම් ඇත්ත දකින්න නම් ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියන එක හොයන්න ඕන. හරි. අපි පනෝගත්තු එකක් කියලා පටන් ගන්න ගියොත් දෘෂ්ටිගත වෙලා. හරි අපි ජීවත් වෙන්නේ ශරීරයක් තියෙනවා කියලා. ඕක නැහැ කියන ගියොත් දෘෂ්ටියක් වෙනවා. ඒක උච්ඡේදවාදී වෙනවා. ඒකට නැහැ කියන පැත්තට පනින්න හදනවා. නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ආ ශරීරේ තියෙනවා නම් ඕක තියෙන බව දැනගත්තේ කොහොමද? සමුදේ හොයන්නේ. එතකොට ආයතන විදිහට වෙන් කරද්දි පේනවා ඔය දැනීම් ටිකක් අනුව කල්පනා කරන්න ගිහින්නේ ශරීරයක් හිතට පෙනුනේ. ඒක හිතට පෙනුන ශරීරයේ අපේ මෝඩකමට මේ අල්ලන්න පුළුවන් භෞතික දෙයක් කරලා නේ පනෝගෙන නේ. කියන නුවණ එනකොට තමයි පනෝගත්තා කියන එක පේන්නේ. ආයතන විදිහට බලද්දි තමයි පනෝගත්තා කියන එක දකින්න පුළුවන්. නැත්නම් නිකන් පනෝගත්තා කිව්වට එතකොට දෘෂ්ටිගත වෙනවා. එතකොට තමයි අර එළියම කොස් නෑ කිය කියා කියන්නේ යන්නේ. ඒක අවබෝධයක් නෙමෙයි, ඒක දෘෂ්ටියක්. එතන හරි පරිස්සමෙන් අර ඇතන ඇත දෙකට නොවි පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. මේ හේතු ඇතිකල්ලි ඕක තියෙනවා. මේ හේතු නැත්නම් ඔහොම දෙයක් උපදින්නේ නැහැ කියන ධර්මතාවය. ඉනස්මින් සති ඉතන් නොති ඉනස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය දකින්නයි අපි මනස පුහුණු කරන්න ඕන. එකයි මේක ඉද බික්කවේ මේ ශාසනේ භික්ෂුව කියනකොට දන්න දකින යථාභූත ස්වභාවය කියන්නේ දහම අහලා දැක්ක කෙනා ඥානං පස්සන් යථාභූතං එක්කෙනාට තමයි කායනුපස්සනාව කරන්න පුළුවන් මේ විදිහට. කියන්නේ ලෝකෝත්තර දර්ශනේ එන විදිහට කරන්න පුළුවන් මේ ශාසනයේ භික්ෂුවට විතරයි. ඒත් අපි ඒ ටික අහලා දැනගන්න නැතුව කායනුපස්සනාව වැඩුවත් අර තියෙන කය වෙනස් වෙනවා, අනිත්‍ය අනිත්‍ය හටගෙන නැතිවෙනවා කියන තැනින් නවතිනවා. ඒක ලෝකෙටයි ති. ලෝකෙන් එතර වෙන්න බෑ ඒකෙන්. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා වඩන්න කිව්වේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියන වචනේ. ඒතර මේ සමුදය තේරුම් ගන්න ඕන. ඒක කරන්න පුළුවන් මේ ශාසනේ විතරයි. ඒ කියන්නේ දහම අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි මේ ශාසනේ කියන්නේ. නමට බෞද්ධ නෙවෙයි. දහම අහලා තේරුම් ගත්ත කෙනා මේ ශාසනයට ඇතුල් වෙනවා. රන්නේ දර්ශනය ආපු කෙනා සෝවන්න වී මැරෙන්නේ කියන අදහස තමයි තින් ඇයි සූත්‍රවලින් චූලසෝතාපන්න කියන එකේ මම නම් දකින්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙකේ මම දකින්නේ අන්න ඕක තේරුම් ගත්ත කෙනා කියන එක. එයාට තමයි මේ ශාසනය කියන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය මාර්ගයට ඇතුල් වුණා කියන්න පුළුවන්. එතනින් මෙහා කොච්චර බෞද්ධ කිව්වත් ධර්මය දැනගත්තත් අපෙන්ට ඇතුල් වෙලා නැහැ. මොකද බාහිරෙන් ලෝකේ හොය හොයා ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට Taman තුලින් ලෝකෙ දකින්න පටන් අරන් නැහැ. ඒකත් ඉතින් මගේ අදහස තමයි ඈ.
දැන් ගොඩක් සිද්ධන රවි තව පොඩ්ඩක් අහගන්න ඕනේ මේ අර කියන තවත් පද කීපයක් කිව්වා මේ
අනිශ්චිතෝච විහෙරති.
චෝත විහෙරති. ඊට පස්සේ යාවදේව ඥානමච්ඡාය නැචිකානි ඒ
පද ඒක එන්නේ මෙහෙමයි. අකුම මුලින් ගලම කියන්නම්කෝ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඊළඟට කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඊළඟට තමයි අත්තිකායති වා පනස්ස සතිපත්චුපත්ිතා හෝති යාවදේව ඥානමත්තාය පතික්ෂතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. හරිද? ඒ විදිහට බලන්න. එතකොට අහන්න බලන්න.
ඒ පිටික හරිය ඔක්කොම එතෙන් දෙනකල් ඒ අනිශ්චිතෝ හෝති කියන එකයි ඒක තේරුම පොඩ්ඩක් කියලා දෙන්න බං. යාවදේව ඥානමච්ඡාය.
හා. යාවදේව ඥානමච්ඡාය කියන්නේ අනාගතේ ඥානයක් පිණිස. ඒ කියන්නේ නුවණක් පිණිස අනාගතේ දැනට නැහැ. ඊළඟට පටිච්චසති මත්තා එළඹ සිටි සිහියක් පිණිස. අනිශ්චිතෝච විහෙරති කියන්නේ නිශ්‍රය නිශ්චිත කියන්නේ අසුරු කරගෙන. අනිශ්චිත කියන්නේ අසුරු වෙන්නේ නැහැ, අසුරු නොකර. අනිශ්චිතෝච විහෙරති වෙන්න. මොනව ගැනද මේ කියන්නේ? කායानुපස්සනාවනේ වඩන්නේ. රූපය ගැන. එතකොට අජ්ජත් රූපයි බහිත් රූපයි ගැනයි ඔය කියන්නේ. එතකොට යාවදේ ඥානමත්තා අනාගතේ ඥානයක් පහළ වෙයි. පටිච්චසති මත්තා එළඹ සිටි සිහියක් ඇති වෙයි. මොකක්ද ඒ මෙච්චර කල් ඇසුරු කරපුවා දැන් අනිශ්චිතෝච විහෙරති වෙන්න. මොනවද? අජ්ජත් රූපයි බහිත් රූපයි අනිශ්චිතෝච විහෙරති. ඇසුරු කරන්නේ නැති මත්තමක් එයි. එදාට කියයි නචකෙන්චි ලෝකේ උපාදී යති. මේ ලෝකේ කිසිම දෙයක් ඇසුරු කරන්න නැහෙනි කියලා නුවණක් පහළ වෙයි. අනිශ්චිතෝච කියන්නේ ඇසුරු කරන්නේ නැහැ. නිශ්චිත කියන්නේ ඇසුරු කරනවා. එතකොට මේ පද ටික ගානට එනවා. අප්පිකායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. යාවදේ ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති. නචකෙන්චි ලෝකේ උපාදී යති. දැන් පැහැදිලිද?
ඔව්. දැන් පැහැදිලි නෑ මොන්ඩියාගත්ත පිටිත මේ ටික පිළිවෙලටම තියෙනව නැත්නම් ඒක ටිකක් හැදෙම හැදි ගියාම ඒක මේ ගැලපෙන්නේ නැහැ වගේ වෙනවා. ඒකම මම ලියාගන්න වැරදුයි.
යාවදේව කියලා වචන තුනක් එනවා. යාවදේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති. මේ තුනම යාවදේව කියන එකට අයිති අනාගතේට. ඒ පිණිස කායනුපස්සනාව වඩන කෙනා ওই මට්ටමටපත් වෙනවා කියන එකයි තියෙන්නේ. දැනට ඉන්නේ අසුරු කරන මට්ටමේ. දැනට ඥානය නැහැ. දැනට එළඹ සිටි සිහිය නැහැ. ඒතර කායනුපස්සනාව වඩන කෙනාට වෙනවා යාවදේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති. ඒ කරුණු තුනම සිද්ධ වෙනවා. ඒකයි කායනුපස්සනාවේ ප්‍රතිපල. එදාට තමයි නචලෙන්චි ලෝකේ උපාදී යති. මේ ලෝකේ රූප කියන ලෝකේ කිසිම දෙයක් අසුරු කරන්න පිටන්නේ. නචකින්චි ලෝකේ උපාදීති. ඈ? පැහැදිලියටනේ.
හොඳට
පැහැදිලි. සකටත් ඒව ගැන තියනද? ප්‍රශ්න හරි අදහස් හරි. මෙතන මම මේ පැහැදිලිව නිතර මතක් කරනවා. මේ ඇති වෙලා නැති වෙන කතාව නම් නෙවෙයිනේ. සමුදේ තියෙන තාක් කල් හට ගන්නවා, සමුදේ නැත්තම් උපදින්නේ නැහැ කියන ධර්මතාවය කියන එක. හරිද?
මම හිතන්නේ ඒක අපේ ඒක සර් අපේ මම හිතන්නේ ගෲප් එකේ මම හිතන්නේ ගොඩක් කැට ඒක නම් පැහැදිලි දැන් මම හිතන්නේ සර්.
ඔව් ඇති වෙලා නැති වෙන කියන කොටත් මං අහන්නේ ඇති වුණා ක්ෂණයේදී මොකද වෙලා තියෙන්නේ එහෙනම් අවිද්‍යාවයේදී. කියන එක දකිනවා ඒ ක්ෂණයේදී. එතකොට පෙර නැති වීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා බේරෙන්න බෑ. හටගත්තු මොහොතේ තත්ත තත්ත විපස්සති කියන එකට යන්න ඕනේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. හටගත්ත මොහොතෙත් ඒක විදර්ශනයක් තුලින් මේක ඇත්ත දකින්න ඕන. මේ සමුදේ යෙදුනා හින්දානේ හටගත්තේ. මේ සමුදේ යෙදුන්නේ නැත්නම් හටගන්න බෑනේ. අපිට ඕක හටගත්තට රහතන් වහන්සේට හටගන්නේ නෑනේ කියන නුවණට එන්න ඕන එතන. ගොඩක් ප්‍රශ්න වලට උත්තර එනවා එහෙම දැක්කොත් අහන්න බලන්න.
නෑ එතකොට එහෙම හිතනකොට දැන් අපි ඉතින් බලෙන්න එහෙම හිතට ගන්න ඕනේ. නැත්තම් ඉතින් ආපහවර නිකන් අනිත් පැත්තට බර වෙන යනවා. අනිත් එක එහෙම මෙහෙම හිතනකොට හොඳට තේරෙනවා මේ රහතන් වහන්සේගේ මනස කියන්නේ මේ අපි හිතනවා දැන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සම්මුතියට එන කතා කරනවා සම්මුතියෙන් බැහැරව ලෝකෝත්තර එහෙම දෙයක් නැහැ කියලා නේද? එහෙම එක
එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඉතින් අර මෝඩයෝ එක්ක කතා කරනකොට මෝඩ විදිහට කතා කරන්න වෙනවා. දැන් අපි බල්ලා එක්ක කතා කරනකොට ඉතින් වතුරේ ඉන්න බල්ලා ගැන කතා කරන්න වෙනවා. ඒකෙන් අපි කියන්නේ අපි රැවටිලා කියලා. මේ වගේ තත්ත්වය. ඉතින් එහෙම කතා කළා කියලා දැන් සමහර විට බල්ලා හිතයි මෙයක් බල්ලෙක් ඉන්නවා කියලා බාර අරන්නේ කියලා. ඉතින් එයාගේ වැඩක් නිසා අපේ වැඩක් නෙවෙයි.
ඔකම තමයි පොඩි ළමයිත් එක්කලත් අපි කතා කරන පොඩි සුරංගනා දේවල් කතා කරන එක අපි දන්නවනේ තියෙනවා නැහැ කියලා ඒවා. නමුත් ඒත් එක්කලා යාගේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න ඕන නම් අපි යාගේ තත්ත්වයට වැටෙන්න ඕන.
ඔව්. ඒතකොට පොඩි ළමයා සමහර විට හිත අපිත් ඒ මත්තමින් හිතන්නේ කියලා. එහෙනම් අපි දන්නවනේ නැත්ත. අන්න මොහොම දෙයක්
තියෙන. ඒක තමයි අපි පුංචි පොඩි කෙනෙක් කතා කරනකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් කතා කරන දේවල් නෙමෙයිනේ පුංචි කෙනෙක් ජෝ බිව්වද කියලා අහනවා. ඉතින් එහෙම දෙයක් නැහැ නේද? දැන් වතුරට ජෝ කියලා කියන්නේ පුංචි ළමයට මට මතකයි. ඉතින් ඒ වගේ වචන පාවිච්චි කරලා කතා කරන මේ මට්ටමට ගිහිල්ලා. නේ? ඒකට ඒ වගේ දෙයක් නැහැ ඔතන දෙන්නේ මම හිතන්නේ.
ආ ඒක වචන වෙනසක් විතරනේ. ඊට වඩා දැන් වැලි බස් කියලා දෙනකොට ආමේවා බස් කියලා බරුවට කාලා පෙන්නවානේ. බොනික් එක නලවනකොට මේ ওই ළමයා කියලා නේද?
ඒ වගේ කාසි කියලා කියන සිප්පි කටු වර මේවා ඒ වගේ දේවල් වලට කාසි කියලා සල්ලි ගණ දුන කරනවා කඩයක් කියලා. ඉතින් ඒවා ඉතින් අර ලෝකයක් හදා ගන්නවනේ. එයාගේ ලෝකෙ හදනවා අපි. එයාගේ ලෝකෙ මේවා තමයි දේවල් කියලා.
ඔව්. ඒක වචන වලට වඩා ඒව යර්ථේ අපි ඇත්ත දේවල් කරලා පෙන්නනවා. මොකද මේ මට්ටමට එයා එක්ක ගණ දෙන කරනවා. ඒ වගේ තමයි ඉතින් අපිට හිතන්න තියෙන රහතන් වහන්සේත් අපිත් එක්ක ගණ දෙන කරනවා ඇත්තේ මෙහෙම වෙන්නේ නැති.
තනිකරම හිස් බවක් කියන තැනක ඇති වෙන සිත් නැත්තම් වෙන කිසි දෙයක් නැහනේ. එතකොට තමන් සකස් කරගත්ත නිමිති අපි පාවිච්චි කරන්නේ නැත්තම් මං කියන්නේ ඒකට ඇලිලා නෙමෙයි. ඒ නිමිති නැත්තම් අපිට යන්න පුළුවන් කමක් නැහැ. ජීවත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇවිදින්න පුළුවන් කමකුත් නැහැ නේද? මම ඒක සම්පූර්ණයෙන්ම බැලුවා. ඒ නිමිති නැත්නම් අපිට අකුල ගහන්න ඇවිදින්න කෑම ටික කන්න කිසි දෙයක් කිස් බවේ නැහැ නැති නිසා නේද?
ඔය ඉතින් සක්මන් කරද්දි හරියට සීනවන පිහිටියොත් ඇවිදින්න කකුලකුත් නැහැ. කකුල තියෙන පොළවකුත් නැහැ. දැනීමක් නම් තියෙයි. කාය ස්පර්ශයෙන් එන දැනීමක් නම් තියෙයි. දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය ගැන කල්පනා කරලානේ කකුලයි පොළවයි හදන්නේ. ඒක තමයි දැනීම මුත කියන ස්වභාවය විතරයි. මුත කියන ස්වභාවයට අමතරව කකුලකුයි පොළවකුයි පැනෙව්වේ අපි. අපේ මෝඩකමට එකතු කරපුවා. ඒව තමයි උපාදාන කරපු රූප. ඒවට තමයි බුදුහාමුදුරුවෝ දුක කියලා කියන්නේ, ලෝකය කියලා කියන්නේ. ලෝකයේ තිහිටලා තියෙන දුක මත කියන.
නමුත් ඒ උපාදාන කරගත්ත ඒ වගේ රූප නිමිති අපේ මරණය දක්වාම මේ කය ඒ කියන්නේ මේ ජීවිතයේ අවසන් වෙනකන් අපිට දැන් කියන්නේ පිඩු සිඳා වඩින්න යනවා නම් යන පාරක් යන සිතේ තියෙන්න ඕනනේ අර ඒ වගේ දකින්න කෙනෙක් එක්ක කතා කරන්න ඒ ධර්මයේ දේශනා කරන්න ඕද කියන්නේ ඒ වගේ දේවල් වලට බොහොම ඒ නිවිති අවශ්‍ය වෙනවා කියන එකයි මගේ
මම ඒක මෙහෙම හිතන්න දැන් අපි හරියට විදර්ශනය කරන වෙලාවෙනේ අවිද්‍යාව යෙදෙන්නේ නැත්තේ. දැන් සක්මන කරද්දී මුලින් පොළවේ ඇවිදිනවා, කකුල ඔසවනවා, තබනවා. හැබැයි ඔක අන්තිමට එනවා දැනීම් ගොඩක් විතරයි. කකුලක් පනවන්නෙත් නැහැ, පොළවක් පනවන්නෙත් නැහැ. ඒ මට්ටමට සිහිය පිහිටිය දවසට දැනීම් ගොඩක් විතරයි. අරවා අවිද්‍යාව තියෙන කෙනා මේව පනෝ ගන්නව නේද කියලා ඕනම් බලන්නත් පුළුවන්. බැරි කමන්නේ. අපිත් මේ අවිද්‍යාව තියෙන කාලේ මේව පනෝගෙන නේද මේ අවිද්‍ය පොළවේ කකුලෙන්. සේනවන පිහිටනකොට දැනීම් ටිකක් විතරයි නේද?
ඉතින් රැවටීමකින් තොරව අසුරු කරන්න පුළුවන්.
එතකොට අසුරු කරන්න පුළුවන්. ඒක අපිට අත්දකින්න පුළුවන් විදර්ශනය කරන මොහොතේ විතරයි. මොකද අපි අනිත් වෙලාවෙ ඉන්නේ ලෝකෙට අහුවිලා. රහතන් වහන්සේට නිදර්ශනයක් අවශ්‍ය නැහැ. මොකද ලෝකෙට අහු වෙලා නැහැ කොයි වෙලාවෙ. අවිද්‍යාව මත පනෝනේවට අහු වෙලා නැහැ. මේ ලෝකෙට විතරක් නෙමෙයි තුන් ලෝකෙටම අහු වෙලා නැහැ. අපි සමහර විට මේ ලෝකෙන් මිදුණත් රූපාවචර හරි අරූපාවචර හරි අල්ල ගන්නවා. රහතන් වහන්සේ ඒ මට්ටමට අල්ල ගන්නෙත් නැහැ. මොකද ඒකත් අවිද්‍යාවෙන්. තුන් භූමියෙන් නැතර වෙන ස්වභාවයක් මේ අපරියාපන්න කියන එක. ඒක අපිට මේ මට්ටමින් එහෙම හිතන්න ලේසි නැහැ. විදර්ශනාවකදී අත්දකිනවා විතරයි දැනට. අනුමාන ඥානයක් විතරයි ගන්න වෙන්නේ උපමා අරගෙන. මෙහෙම වෙන්න ඇති. ඒත් අපි කාම ලෝකෙට අයිති වෙලා කතා කරන දේවල්. නාතන්නාන්සේ පින්ඩපාතේ වැඩියා ආහාර ගත්තවත් ගත්තරව මේවා කියන ඒවා කාම ලෝකෙට අයිති. අරූපාවචර බ්‍රහ්මයෝ ඒ කතාව කියයිද? නෑ එයාට කාම ලෝකෙට හිතන්නේ නෑ. ඒක අරූපාවචර ලෝකෙටත් අහු නොවන ස්වභාවයක් ගැන නේද අපි මේ කතා කරන්න හදන්නේ. ආතන්නාන්සේගේ මනස කියන්නේ. අන්න එහෙම හිතනකොට ඔය ප්‍රශ්න ටිකෙන් ටික අඩුවේ. ඒ නිකන් නෙමෙයි. ඉතින් ඒ විදර්ශනේ කරනකොට මේ ඇත්තටම ප්‍රශ්න යෙදෙන්නේ තියෙනවා. ඒත් අපිට තේරෙන කාම ලෝකේ මානසිකත්වයෙන් කියන ඒවා කාම ලෝකේ ඉක්මවා ගිය මනසකට අදාළ නෑ නේද? එනුවණින් තමයි ඔක දකින්න තියෙන්නේ.
ඔව්. හරි. එතකොට දැන් මේ සමහරක් ස්වාමින් වහන්සේලාගේ දේශනා අහනකොට මට දැනගන්න ලැබුණේ අපිත් මේ ඉලක්ක කතා කළා වගේන දැන් එතකොට ඒ රහත් වහන්සේලා හරි දැන් වහන්සේ මේ ස්කන්ධ පංචකය විතරයි පරිහරණය කරන්න කියන්නේ. ඒක එහෙම මොන උපාදානයක් නැහැ කියලා.
ඔව් ඒකත් ඇත්තටම කෙලෙස් මට්ටමකින් කියන කතාවක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ස්කන්ධ පංචකය කියන්නේ තව විදිහට ගත්තොත් විඥාන නාම රූප විඥාන පත්‍ය නාම රූපනේ. ඒක විඥාණය එක ස්කන්ධයක්. නාම රූපවල රූපය තව ස්කන්ධයක්. නාම කියනකොට ඉතුරු ජාති තුන දානවා වේදනා සංඥා සංකාර. ඒක පංචස්කන්ධය තියෙනවා කියන්නේ ඔන්න ඔතන. විඥාන නාම රූප. හැබැයි මතක තියාගන්න රහතන් වහන්සේ කියනකොට අවිද්‍යාවෙන් පටන් අරන් එන මුළු පටිච්ච සමුප්පාදෙම නිරෝධ කරපු කෙනෙක්. අවිද්‍යාපත්‍ය සංකාර විතරක් නෙමෙයි නිරෝධ වෙලා තියෙන්නේ. සංකාරපත්‍ය විඥානත් නිරෝධයි. විඥානපත්‍ය නාම රූපත් නිරෝධයි. නාම රූප අලායතන අරෝණය ටික ඔක්කොම අයිති නේ එතකොට. දැන් ඔය කතාව කියන්නේ විඥාන නාම රූප දෙක අල්ලගෙන. විඥානේ නාම රූපේ තිබුණා කියලානේ ඔය කියන්නේ පංචස්කන්ධේ තිබුණා කියනකොට.
සර් එතන මම අහන්න හිටියේ මම ඔය ගොඩක් අයට ඔය තියෙන ප්‍රශ්න ඕක කොහෙද තියෙන්නේ කියලා දැන් අපි කියනවා මේක.
ඔව්.
ත්‍රිපිටකේ කොහේ හරි ගන්නද තියනවද එහෙම තියනවා කියලා කොහේ හරි සඳහනක් තියනවද කියලා මට හොයාගන්න.
හරි ත්‍රිපිටකේ හොයාගන්න තියෙන රහතන් වහන්සේ ගැන කතා කරපු ටික බලන්න. නිවන ගැන කතා කරපු ටික බලන්න. නිවන ගැන කතා කරනකොට කියනවා නේද? ගෙවල් දොරවල් යාන වාහන අඹදරුව හරක් බව භෝග යාන මේ ඔහම කියාගෙන ඇවිල්ලා ඉරහඳ තාරකා පවා පිහිටන්නේ නැහැ කියලා. එහෙම විස්තර කරපු තැන් ඕන තරම් තියෙනවා.
ඒක නෙමෙයි මම කිව්වේ මම කිව්වේ වෙන කර වසන්ත කිව්වේ ස්කන්ධ පංචකය පිළිහිටනවා කියලා. එහෙම කොහොමද ඒක කොහේට තියෙනවද කියලා බුදු රහතන් වහන්සේ
නෑ මං අහන්නේ ස්කන්ධ පංචකය කියන්නේ මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය නේද?
ඔව්.
රූපස්කන්ධය කියන්නේ මොකද්ද? 11 ආකාර රූප. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුරූප, ළඟ රූප ඔය විදිහට 11 ආකාරයෙන් දාන්න පුළුවන් රූපයක් තියෙනවනේ. ඕකට තමයි රූපස්කන්ධය කියන්නේ. හරි. ඒක පැහැදිලිව තියෙනවා සූත්‍රවල. මම හිතන්නේ ධාතු විභංග සූත්‍රය, මහා හත්තිකද උපන් සූත්‍රය වගේ ඒවායි කියනවා රූපස්කන්ධය කියන්නේ මොකද්ද? මෙන්න මේ 11 ආකාරය. වේදනාස්කන්ධය කියන්නේ මොකද්ද? මෙන්න මේ 11 ආකාරය. ඒක පැහැදිලිව කියනවා. එතකොට ඕවා තියෙන්නේ කාටද? අවිද්‍යාව තියෙන කෙනාට නේද? දැන් එකමට හිතන්න දුර රූප ළඟ රූප තියෙන්නේ කාටද? දුර ළඟ තියෙන්නේ මම ඉන්න ඕනනේ. නැත්තම් දුරක් ළඟක් කතා කරන්නේ කොහොමද? අජ්‍යත්ත බහිද්ද තියෙන්නේ කාටද? මම ඉන්න කෙනාට. රූපය ඇසුරු කරපු කෙනාට. එයා රූපය ඇසුරු කළත් අස්මිය තියෙනවා.
ඒක ඒක පැහැදිලි නිසා මම කියන්නේ අනිත් අනිත් පැත්තේ අදහසට සපෝට් කරන්න එකක් තියෙනවාද කියලා. දැන් අනිත් අදහස කියන්නේ රහතන් වහන්සේට ස්කන්ධ තියෙනවා කියලා, පංචස්කන්ධය තියෙනවා කියන එකට සපෝට් කරන්න කොහරි තැනක් තියෙනවද කියලා මට දැනගන්න ඕනේ.
ඒ දැන් ස්කන්ධ වෙන වෙනම අරන් බැලුවොත් ස්කන්ධ තියෙන්නේ අවිද්‍යාව මත කියලා පේනවනම් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරුවක් නැතුව අශේෂ විරාග නිරෝධ ශේෂයක් නැතුවම අවිද්‍යාව දුරු වන මනසක්. එතකොට අවිද්‍යාවෙන් හදන එකක්වත් ඒ මනසට පිහිටයිද අදාළද? ඒ මේ ධර්මයේ තියෙන කරුණමයි මේ කියන්නේ, නැතුව වෙන කොහෙන්වත් ගත්ත ඒවා නෙවෙයි. ධර්මයේ තියෙන අපි ඔක ගලප ගන්න දන්නේ.
ඒක තමයි සද අපි දැන් මට සර් කියන එක තේරෙනවා. මම කියන්නේ අනිත්
දැන් අර ඕක නෑ වාහන්නේ ඔක ත්‍රිපිටකේ තියෙනවද කියලානේ.
ත්‍රිපිටකේ සර් කියන එක නෙමෙයි. මං අහන්නේ පංචස්කන්ධය රහතන් වහන්සේලාට තියෙනවා කියන අදහස ගොඩක් අයලා තියෙනවා. ඒක ඒගොල්ලෝ කියන ත්‍රිපිටකේ කොහෙද තන තියෙනවද කියලායි. ඒ කියන්නේ
එහෙම ඒක නම් මං දන්නේ
නෑ. ඒක තමයි මං අහන්නේ. ඒක අනිත් පැත්ත සමන් අහන්නේ. ඒ කියන්නේ ඒකට ඇයි ඒගොල්ලෝ ඒක මත එළඹගෙන ඉන්නේ කියන එක.
ඒක ඉතින් කොහේ හරි තියනවා නම් තියෙන්නේ අර දැන් මට හිතෙන්නේ මෙහෙමයි. දැන් අපි ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් වලින් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ. එතකොට බුදුහාමුදුරුවන්ටත් කෙස්ලොම් නියදත්
තියෙන්නේ
මොකද කියන්නේ? එහෙනම් බුදුහාමුදුරුවන්ට කෙස්ලොම් නියදත් තිබුණානේ කියලා අපිට කතා කරන්න පුළුවන්.
ඒක අර ධර්මයේ ඔය කියන්නේ අර අපි දැන් අර අපි දැන් නිවනට යන එක ෂටල් එකක් ගත්තොත් එහෙම ඒකට එක එක දේවල් අපි අතරින් ඉපයි ෂටල් එකකින් අර ප්‍රොජෙක්ට් එකකින් කෑලි කෑලි අතරලානේ හන්දට යන්නේ අන්තිම දෙක කෑල්ලක්
අන්න හරි.
එතකොට කෑලි අතරින්න ඕන සමහර ඒවා කියන්නේ ඒවා නැත්නම් යන්න හම්බෙන්නේ නැහැ හන්දට.
ඔව්. ඒත් අතරින්න ඕන ඒවා අතරිය නැති කෙනාට ඒවා ටික තියෙනවා.
තියෙනවා තියෙනවා ඒක.
තේරෙනවා.
ඒක හරි. ඒක තේරෙනවා සර්.
ඒ එහෙම කියපු තැනකින් අරන් ඇති. හරි.
ඒක සපෝට් කරන්න දැනක් තියෙනවද කියලා?
ඒකනම් එහෙම ඇති. ඔක මට තාම බලන්න හම්බ වෙලා නැහැ. හැබැයි අර සංයුත්තනිකයි කන්ද වර්ගයේ වගේ දෙයක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. මං ඉතින් තාම සූත්‍ර ටික නම් කියෝලා නැහැ. මේක හොඳට බලන්න
අහලා තියෙනවා දැන් දිලි.
නැහැ මෙහෙමයි. ඉතින් ඒ සූත්‍රයක් ඇහුගට අපි සූත්‍රේ හරියට කියවුවොත් නේ ඒකේ තේරුම හොයාගන්න පුළුවන්. අපි දැන් ওই සාකච්ඡා කරනකොට පේනවනේ දැන් අහලා තියෙන තේරුම් නෙමෙයිනේ සමහර විට අවබෝධයක් වෙන්නේ.
ගොඩක් වෙනස් තියෙනවනේ. මදුපින්ඩිකේ සූත්‍රය හැම අපිට ඇහුවෙච්ච නැති දේවල් ගොඩක් තිබ්බන්නේ.
ඔව්. දැන් මදුපින්ඩිකේ සූත්‍රය කියන චක්කුන් අසති රූපේ අසති කියන කතා
තිබුණා නෑනේ කලින්.
ඇහිලා නෑනේ. එහෙනම් ඒ සූත්‍රය එහෙම කියපු සූත්‍රයක් තියනවා නම් අපි අරගෙන ඒක හොඳට විමසලා බලමු. ඒක තමයි කරන්න තියෙන්නේ.
ඊටවසේ එහෙම කරන්න තිබුණා නේද?
මට මෙහෙම දෙයක් යාළුවෙක් කිව්වා. එයා මට දුන්නා මෙහෙම දෙයක්. දැන් ඔය දැන් අය අර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අර කිවන උදාන පාඩයක් අනේක ජාති සංසාරා කියලා. සවසානිකන් විසංකාරං ගතං චිත්තං තණ්හාං කයමජ්ජික ඒ ගැන විස්තරයක් කරනකොට කියලා තියෙනවා කියලා උන්වහන්සේ මේ දෙගෙන තව සූත්‍රයක් තියෙන මහා චක්කවර්ති දිගනිකායේ මහා චක්කවර්ති එකේ සිංහනාද
තියෙනවා තව තියෙන අරිය පරිේශන සූත්‍රය මහා චක්කවර්ති සිංහනාද සූත්‍රය ඒ වගේ ඒවායි තියෙනවා ඒ බුදුහාමුදුරුවෝ හොයපු හැට ඊළඟට
වසන්ත කියන්නේ අර මේ විසංකාරගතං චිත්තං කියලා අර ඒ කිව්ව එකද සංකාරයක් නතු විසං ඒ අදහසද කියන්නේ?
ඔව් නෑ ඉතින් ඒකේ මේ ඒ පාඨයේ කිව්ව බුද්ධ ඥානසේ බුද්ධත්වයට පත් වෙලා බෝරුක මුලදීනේ ඉස්ලාම දේශනා කළේ ඒක ඒ දාන පාඩයක්නේ.
ඒකට සම්බන්ධ ඒක උනේ බුද්ධත්වයේ ලැබපු මොහොතේ. විසංකාර ගතං චිත්තං. එතකොට අපිට හිතන්න තියෙන්නේ එතෙක් තිබිලා තියෙන සංකාරගත වෙන චිත්තයක්. ඒ කියන්නේ සංකාර සකස් වෙන හිතක් එතකන් තිබිලා තියෙනවා. බුද්ධත්වයේ ලැබුවට පස්සේ විසංකාර ගතං චිත්තං.
මම හිතන්නේ විසංකාර කියන එක දෙන ඩෙෆිනිෂන් එකේ මම හිතන්නේ මොකක් හරි එක එක මම මටත් ඇහිලා තිනවා මම හිතන්නේ එක හඳුරනමක් කියනවා මේ විසංකාරය ගැන.
ඒක දැන් ඉතින් ඒක තමයි මේ ඩෙෆිනිෂන්ස් දෙනකොට ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ කියන හාමුදුරන්ගේ මානසික මට්ටමට නේද අවබෝධයේ මට්ටමට නේද මේක විස්තර කරන්නේ.
විස්තර කරන්නේ.
ඔව්. ඒකයි මං කියුවේ වචනයක තේරුම මේකද මේකද කියලා අහන එකෙන් නෙමෙයි අපි හොයන්න ඕන. මොකද අපි වචනේ තේරුම පොතකින් බලයි කවුරු හරි කියපු එකකින් බලයි. ඒක ඇත්තටම මේ රහතන් වහන්සේ දීපු තේරුමක්ද ඕක කියන එතනින් හොයන්න ඕන. රහතන් වහන්සේ කෙනෙක් වුණත් බුදුහාමුදුරුවෝට කිව්වේ කාටද කියන එකත් බලලා තමයි හොයන්න ඕන. මොකද එයාට තේරෙන්නේ මේක කියන්නේ. ඉතින් අපි ඒ නිසා තමයි මම අර වචනේ තේරුම මේකද වචනේ තේරුම මේකද කියන එකට වඩා මේකේ තේරුමෙන් අර්ථෙන් පැත්තෙන් හොයන්න කියලා අර පටන් ගන්නකොටම කිව්වේ.
කන්ටෙක්ස්ට් එකට ඇප් එක කරන නිසා. ඒ කියන්නේ ඒ වචනම විතරක්ම තේරුම
නෙමෙයි. මොකද ඕන වචනයක තේරුම ඔය ප්‍රඥාව වැඩි වීමත් එක්ක එක එක මට්ටමට වෙනස් වෙනවා. අපි ලෝකෙට අයිති මට්ටමෙන් කතා කරනකොට එක තේරුමක් ලෝකෝත්තර දර්ශනයට යනකොට ඊට වඩා වෙනස් මට්ටමකින් අපි කතා කරන්නේ. එහෙම වෙනසක් වෙනවා. ඒ දකින්න මට්ටම අනුව. එතකොට කාගේ මට්ටමේ මනසකටද මේ කතා කරලා තියෙන්නේ කියන තැනත් එක්කත් තේරුම බලන්න වෙනවා. අන්තිමට ඉතින් ওই වචන එකක්වත් දැන් නැති වෙනවා. මොකද වචන ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල් වලින්නේ හදාගෙන තියෙන සම්මතේනේ. සම්මතෙන් එහාට යනකොට ඔක්කොම අර සමුදයයි නිරෝධයයි පැත්ත තමයි දකින්න තියෙන්නේ. ඉතින් නිවන ගැන කියද්දි බුදුහාමුදුරුව පැහැදිලිව මේ ලෝකෙට අයිති කිසිම දෙයක් පිහිටන් නැති මට්ටමක් කියලා තියෙනවනම් අපි ඔය ස්කන්ධ පහ කියන ඒවා ලෝකෙට අයිති දේවල් නම් රූප නම් මේ ඉතුරු ටික නැතුව කතා කරන්නේ රූපය කියන එක ලෝකෙට අයිති කියන එක පැහැදිලිනේ හොඳටම දැන්. මේ ලෝකෙන් එතර වුණ කෙනාට අවිද්‍යාව දුරු වුණ මනසට රූප පිහිටනවද? එතන මේ අරූපාවචර බ්‍රහ්ම මට්ටමටවත් පිහිටන්නේ නැති රූප රහතන් වහන්සේට පිහිටයිද? නෑ බ්‍රහ්මයටත් වඩා පහළ නේ රහතන් වහන්සේ. තේරුණාද?
හොඳට තේරුණා. දැන් අනිත් එක දැන් රවි තව එකක් දැන් බුදුජාන වහන්සේ දැන් රහතන් වහන්සේගේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුරවෙච්ච නිරෝධය වුණ මනසට විසංකාර සංස්කාර හැදෙන්නේ නැහැ නේ. එහෙනම් පරිච්ඡේසමුපාදයක් ගැන කතාවක් නැහැ නේද?
නැහැ නැහැ. අවිද්‍යාව පත්‍ය සංකාර නැත්නම් ඉතින් එතනින් එහාට කොහෙද පරිච්ඡේසමුපාදය? ඒ හින්දා තමයි මං කිව්වේ මැද එන විඥාන නාම රූප කියන ටික විතරක් ඉතුරු කරන්නේ කොහමද? විඥාන නාම රූප කියන ටික තමයි ওই පංචස්කන්ධය කියන්නේ. විඥාන ස්කන්ධය, රූප ස්කන්ධය, නාම කියන කොට ඉතුරු જાති තුන දානවා. ඒක විඥාන නාම රූප තියෙනවා කියන්නේ නේ ඔය හදන්නේ. මම ප්‍රතිසම්පාදික ඇල්ලක් ඉතුරු කරනවා.
ඔව් දැන් ඉතින් සමහර ශ්‍රාවකවන්සලා මේ කියනවා අවිද්‍යාවෙන් තොර වෙච්ච පරිච්ඡේසමුපාදයක් ගැන කතා කරනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ගැලපෙන්නේ නැහැ.
ඔය ඉතින් ගැලපෙන්නේ නැහැ. ඉතින් ගැලපෙන්නේ නැති ඒවා ගැලපෙන්නේ නැහැ කියලා දකින්න ඉතින් අපි දහම හොයන්න ඕන ඒ විදිහට. ඉතින් මේ සාමාන්‍යයෙන් නමක් කිව්වා කියලා එක පිළිගන්නවද නැත්නම් දහමට ගලපලා බලනවද කියන එක තමයි ඉතින් තියෙන්නේ. මේ මේ අවබෝධය ලැබෙන තාක් කල් අර විදිහට තමයි කියන්නනේ. මේ දැක්ම එන තාක්කල් රහතන් වහන්සේ කියන්නේ තණ්හාව, උපාදාන, ඒවා දුරු කරපු කෙනෙක් විතරයි. එතනින් එහා ටික ඔක්කොම තියෙනවා, මේ වේදනාව තියෙනවා, පස්සේ තියෙනවා, සලආයතනෙ තියෙනවා, නාම රූප තියෙනවා, විඥාන තියෙනවා. ඊළඟට අනිත් පැත්තට සංකාර තියෙනවා කියන්න බෑ, මොකද අවිද්‍යාව ඕන වෙන්නේ හින්දා. එතකොට ඒ දෙකත් හලනවා. මෙතක ඇලි ටිකක් ඉතුරු කරා.
ඒක කොහොම ගැලපෙනවද දන්නේ නැහැ. තණ්හාව නැති කරලා විතරක් තණ්හාව නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ටික නැති කරන්නේ නැතුව.
ඔව් ඒක ඒක ඉතින් අලුත් පටිච්ච සමුප්පාදයක් බුදු දේශනාව නම් නෙමෙයි ඒක.
ඒක තමයි.
ඒක يعني පටිච්ච සමුප්පාදෙත් තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, ඊළඟට අවිද්‍යා නිරෝධ, අහංකාර නිරෝධ, අහංකාර නිරෝධ, විඥාන නිරෝධ, අර ටික ඔක්කොම නිරෝධා කියා
දෙපැත්තටම බලනවා.
කියාගෙන යනවා. විස්තර කරන්න ගියාම මේ කැලක් කලලා තමයි විස්තර කරන්නේ. ඒක කවුරුවත් අහන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා.
කිව්වට තේරෙන්නේ නැහැ ගොඩක්. මන් දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා.
ඒක මන් දන්නේ නැහැ. මගේ ඔය පළවෙනි පොතම පටිච්ච සමුප්පාදේ පළවෙනි පොතේම මම ප්‍රශ්න කරන්නේ ඕක. ඒක නුවණින් හොයන අයට මේක පටිච්ච සමුප්පාදේද කියලා බලන්න කියලා. ඒක පටිච්ච සමුප්පාදේ වරද්දගත්තොත් ඉතින් දහම කොහොමද දකින්න බෑනේ. අපිට දහමට ගලපන්න යන්නේ පටිච්ච සමුප්පාදේ. දහම දැක්ක කියන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කා. එතන වරද්දගෙන මේ වෙන තැන් වලින් කොහෙන් කියන්න කියත් ඉතින් මන් දන්නේ කොහමද හමත් දකීද කියලා. ඒ කරුණු වලට උත්තර එන්නේ ඔය මං කියපු දැන් සලායතන නිරෝධය ගැන නුවණක් ආපු දවසට. සලායතනේ මොකද්ද, සලායතන සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා අනුමානෙන් හරි හිතා ගන්න පුළුවන් වුණ දවසට විතරයි ඔය මට්ටම කතා කරන්න පුළුවන්. ඒක ආවොත් සම්මාදිට්ඨිය ආව කියලා. ඉතින් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා නේ පැහැදිලි. හරි නේ. ඕව තමයි ඉතින් මේ අර ගැඹුරින් හොයනකොට බලන්න ඕන පැති. තේපේ අඩුපාඩු තියෙනවා නම් අපි ටිකෙන් ටික ඒවා හදාගන්න උත්සාහ කරනවා. වැරදි තිබුණාට කමන්නේ. වැරදි කියලා තේරුම් ගන්න දක්ෂ වුණත් තමයි ඉතින් මාර්ගේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. දැන් මේවා එකක්වත් අනිත් පැත්තට මතක තියාගන්න මං කියපු හින්දා හරි කියලා ගන්නත් එපා. තමන් නුවණින් හොයන්න ඕන, විදර්ශනය කරන්න ඕන, අහපු දේ කල්පනා කරන්න, සාකච්ඡා කරන්න, දහමට ගැලපෙනවද බලන්න, ඒක භාවිතා කරන්න, ආයතන වැඩ කරනකොට දාලා බලන්න. නොයි තුන කරලා හරි කියලා හිතනවා නම් එදාට ඉතින් පිළිගන්න කියන්න ඕනේ නැහැ. තමන් තමයි ඒක ප්‍රත්‍යක්ෂ වෙයි. හඳයි එහෙනම් එතනින් අවසන් කරමු නේද?
ඕනේ මාසේ මාසෙන් යහුවේ මම මෙහෙමයි අද අපිට කතා කරීමේ පත්‍ය ගැනනේ පුරේජාත නිශ්චය පත්‍ය ගැන කතා කරනකොට මම ඉතින් අහුවේ මං හිතන්නේ ඒක තමයි මේ සවනාසිකින් එළිය සද්ද තියෙනවද නැද්ද? ඒ තියෙනවනම් සද්දකින් සද්දෙන් කොහොමද රූපයක් ආවද? එතකොට සවනාසිකව සද්ද ගැන ඔන්නෝ දැන් කමල් මචං රෙකෝඩ් කරලා තියෙන මරත් අහන්න ඕන තව පාරක් බලන්න. මොකද්ද
කියලා. පොඩි ස්ලිප් එකක් දුන්නා ඇතින්.
ඔ ඔ ඔ. ආවද පොඩල්ද? පයිකන් විස්ලෝගේ හරියද?
ඔව්. නෑ සමහර දේවල් මෙහෙමයි. හාමුදුරු අහන අයගේ මානසික මට්ටම අනුව මේක කියලා වැඩක් නෑ කියලා හිතනවා නම් කියන්නේ නෑ. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ ඉතින් ඒ හාමුදුරු එක්ක ගැඹුරින් කතා කරන කෙනාට ගැඹුරින්ම ඒක කියා දෙනවා. එතකොට අනිත් පිරිසට ඒක තේරෙන්නේ නැත්නම් ඒ වෙලාවේ කියන්නේ නෑ. එහෙම දෙයක්ත් තියෙනවා. අපේ මේ හාමුදුරුව බොහොම ගරු කරන්න වටින ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ගාක් හදා අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. එහෙනම් හරි පරික්ෂණෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් ආය ආයේ වෙනම පෞද්ගලික වාහනයක තමයි හොඳ. හාමුදුරුවෝ කතා කරන්න පුළුවන් ඕන කෙනෙකුට වෙනම. හොඳයි. මට නිකන් ඕක කියවනකොටත් අන් දවසකුත් තිබුණා. මං හිතන්නේ ඒ කාලෙත් ඉංග්‍රීසි භාෂාව තිබුණද නැ කියන එකට නෝ. ඉතින් ඔය භාෂා හැදිලා තියෙන්නේ ඉතින් වයින්මනේ කොහොමද? දැයි කියන්නේ ප්‍රත්‍ය තමයි අපිට ගන්න තියෙන්නේ. අපේ භාෂාව හැදිලා තියෙන්නේ මුල් සංස්කෘතයි එහෙමයි උදව් කරගෙන.
නෑ නවී ඒක වෙන්න පුළා ඉදන්න දැන් මතු පිටික නෑ. කොහොමද පිටික මොචේතාණන් කට කියලා තියෙනවා නේද?
නේතන්තාණ.
විජ්ජති. නේතන්තාණ.
ආ ආ. තාණමේතං විජ්ජති නේතන්තාණං විජ්ජති. ඒ වගේ එක එක විදිහට ඒවා ජනයෙ දෙනවා ඒක. හොඳයි හොඳයි එහෙනම් අපි එහෙනම් අවසන් කරමු. තෙරුවන් සරණයි.